ਨਹੀਂ ਸਾਧੂ ਦਿਦਾਸ ਦਹਾਨਵੇਂ ਵਾਸਰੇ ਦਹਾਵੇਨਿ ਮਾਸੇ ਹਾਇਵੇਨਿ ਦਾ ਭਾਵਨਾ ਵੈਡ ਸਟਾਨ සෑම දිනකම මාතෘකාව වනුවේ අපේම ජීවිතේ ඇයි අපි අපේ ජීවිතේ මාතෘකා කරගෙන කටයුතු කරන්නේ අපේ ලෝක ප්‍රශ්න විසඳන්න කල්පනා කළොත් අපේ ප්‍රශ්න අපිට විසඳ ගන්න නොහැකි වෙලා යනවා අමතක වෙලා යනවා ඒ නිසා ලෝකේ ප්‍රශ්නේ පැත්තකට දාලා අපි දන්නවා විසඳුවොත් විසඳලා ඉවර කරන්න පුළුවන් ලෝකේ ප්‍රශ්නේද අපේ ප්‍රශ්නේද අපේ ප්‍රශ්නේ විසඳලා ඉවර කරන්න පුළුවන් ලෝකේ ප්‍රශ්න කවදාවත් බෑ වෙනතුනේ කවදාවත් බෑ ඒ නිසා අත්තදීපා විහෙරත තමන්ට ආලෝකයක් වෙන්න තමන්ට පිළිසරණක් තියෙන දීපයක් වෙන්න තමන්ට තමන් පිහිට වෙන්න අත්තාහි අත්තනෝ නාතෝ එවනම් පින්නතුනේ අපි කර යුත්තේ අපේ සිත්වල තියෙන ලෙඩ රෝග සුවපත් කරගන්න ඕන. කායික ලෙඩ රෝග තියෙනවා නම් ඒවට ඖෂධ අරගෙන සුවපත් වෙන්න ඕන. මානසිකව ලෙඩ රෝග තියෙනවා ඒවට ඖෂධ අරගෙන සුවපත් වෙන්න ඕන. එවිට කායික හා මානසික සුවතාවයෙන් පරිපූර්ණ මනුෂ්‍යයෙක් නිර්මාණය වෙනවා. මේ සත්වයාගේ මානසික දුකට විදානන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සත්හට වන බව දුකට වේදනා ඒ ජාති බයට ජරා බයට මරණ බයට අපා බයට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගේ නැතිවෙන ඒ බයට වෙන කාටවත් පිට වෙන්න බෑ පොදුවේ තමන්ටවත් තනිවෙන් පිහිට වෙන්න බෑ මේ ධර්මයේ උපකාරය නැතුව ධර්මයේ උපකාරය තියෙන්න ඕන ධර්මයේ ලොකු බලයක් කරගෙන බල ඇණියක් කරගෙන අධර්මවාදී චිත්ත බලවේග සමග ධර්මවාදී චිත්ත ස්වභාවයන් සටනක යෙදෙන්න ඕන නික්ලේශී පිළයි කෙලස් පිළයි පිළ දෙකක් තියෙනවා එහෙම නැත්නම් කුසල පාක්ෂික ධර්මයි අකුසල පාක්ෂික ධර්මයි තවත් පැත්තකින් මතක් කළොත් බුද්ධ බලවේගයයි මාර බලවේගයයි මාර බලවේගයකින් තමයි මිනිසයා ඉපදිලාම සිටින්නේ මාර බලවේගයත් එක්ක ඉතින් මේ බුද්ධ බලවේගය නැත්තම් පින්නතුනි මාර බලවේගයටම හසු වෙලා එයටම නතු වෙලා ඒ තුලින් ඒත් අන්ගේ ජීවිතේ විනාශස් ස්වභාවයට පත් වෙනවා. මාර බලවේගයේ ස්වභාවය තමයි පින්නතුනේ සැපේ කියලා දුක පෙන්නනවා. හරි කියලා වැරදි පෙන්නනවා. සත්‍යේ කියලා අසත්‍ය පෙන්නනවා. මමේ කියලා මගේ කියලා මගේ නොවන මම නොවන දේවල් පෙන්නනවා. ඒකට රැවටුණාද නැද්ද? රැවටුණානේ. මමේ කියලා මමෙක් නැති තැන පෙන්නනෝ ඒකට රැවටිලා ඉන්නේ. මගේ කියලා මගේ නොවන දේවල් පෙන්නලා දීලා තියනවා. ඒවටත් මගේ කියලා මම ඔන්න රැවටිලා. අසත්‍ය දේවල් පෙන්නලා සත්‍ය කියලා පෙන්නනෝ ඒකටත් රැවටෙනවා. හරියට පෙන්වතුනේ මාර බලවේගයත් අපේ දේශපාලකයෝ වගේ නේද? ඒගොල්ලොත් මාර බලවේගයටම හසු වෙච්ච පිරිසක්. ඒගොල්ලොත් අර මාරය කරන වැඩේම තමයි කරන්නේ අපේ ලංකාවේ මිනිස්සුන්ට. ඒ උදාහරණයක් ගත්තේ. එහෙමනම් පින්නතුනේ අපි මේ හැම අවස්ථාවකම මොකද කරන්න ඕන? ඥාන සම්පයුක්ත වෙන්න ඕන. අවදි වෙන්න. ඔබ අවදියෙන්ද සිටින්නේ? එහෙම නැත්නම් පෑගිලා යට වෙලා හිර වෙලා බන්ධනේ වෙලාද සිටින්නේ? ඒ අවදිය කියන වචනය පින්නතුනි එකක් තමයි නිදහස්. නිදහස් බවක් තියෙනවා. නිදහස් බවක් නැත්නම් එතන අවදියක් නෑ. එතන අඳුරු බවක්, අපහැදිලි බවක් තියෙන්න බෑ. ආලෝකවත් ගතියක් තියෙන්න ඕන. ආලෝකවත් ස්වභාවයක් තියෙන්න ඕන පින්නතුනේ. කිසිම තැනකට නතු වෙලා තියෙන්න බෑ හිත. නිදහසේ අවදියෙන් තියෙන්න ඕන. අන්නේ හිතට තමයි පිනතුනේ සරුදේ සරු ලෙසත්, නිසරුදේ නිසරු ලෙසත්, අර්ථවත්දේ අර්ථවත් ලෙසත් තේරීම නිසා මග මොනතරම් වංගු තිබුණත්, වලවල් තිබුණත්, කටු ඇති පඳුරු තිබුණත් මේ සියල්ල මගහැර ගමන් කිරීමේ හැකියාව තිබෙන්නේ ආලෝකවත් වීම නිසා, එහෙමත් නැත්නම් අවදි භාවය නිසා. ඒ අවදිවන්ත භාවය නිසා. එහෙමනම් පින්නතුන ජීවිතෙත් ඒකම තමයි. ඔබ අවදිවන්න. කොහොමද අවදිවන්නේ? අපේ මස් ඇස් වලින් පමණක් නෙමෙයි, ආධ්‍යාත්මික නුවණැසිනුත් ඔබ හොඳින් ඇස් අරින්න ඕන. එවිට තමයි තේරෙන්නේ තමන් යම් යම් චින්තනයන් වලට බැඳිලා තියෙන ආකාරය, හිර වෙලා ඉන්න ආකාරය, රැවටිලා ඉන්න ආකාරය පේන්නේ විතරයි. සිතුවිල්ලක්ම තමයි පින්නතුනේ සසර දුකට යවන්නේත් සුගතියට යවන්නේත්. සිතුවිල්ලක්ම තමයි පින්නතුනේ මේ මොහොතේ ඔබ දුකටපත් කරන්නේ, සතුටටපත් කරන්නේ. මේ සිතුවිලි ධාමයේ තුල සක්කාය දිට්ඨික ස්වභාවයකින් මේ මමය මාගේ ආත්මය කියන රැවටීමෙන් මේ සිතුවිලි අල්ලා ගන්නා බැවින් ඒ දුක්ඛ දෝමනස්සයෝ වැඩි වෙනවා. හැබැයි මේ සිතුවිලි අල්ලා ගන්නෙ නැතුව අරමුණු අල්ලා ගන්නෙ නැතුව ඒ මම මගේ කියන ස්වභාවයෙන් පුළුවන් තරම් අත් මිදලා මේ සිත දිහා බලාගෙන ඉන්නවා. සෑම සිතුවිල්ලක්ම ඇවිදින් නැවත පිටව යන ආකාරය. සිතුවිලි චේතනා පහළ වෙනවා, පහළ වෙලා ටික වෙලාවක් කරණම් ගහලා එයා නික්මෙන්න යනවා. අපි ඉතින් හිනා වෙවි ඉන්නයි තියෙන්නේ. කවුරු හරි වැඩකට නැති මිනිස්සෙක් ගෙදරට එනවා. අපි ගේට්ටුවේ කවුලකින් හෝ කැමරාවකින් හෝ ඒ තියෙන තාක්ෂණික ක්‍රමවේදයකින් එළියට ආපු මිනිස්සයා දකිනවා. අපිට අදාළ කෙනෙක් නෙමෙයි නම් අපි සද්දේ නැතුව බලාගෙන ඉන්නවා. ගේට්ටු අරින්න එහෙම යන්නේ නැහැ. මොකද වෙන්නේ? ටික වෙලාවක් කොහේ හිටගෙන ඉඳලා ගේට්ටුව ළඟ වාර කීපයක් තට්ටු කරලා තට්ටු කරලා ආයි හැරිලා යනවා. එහෙමනම් අපේ තුල පහළවන්නා වූ අනේක විද සිතුවිලි දහමයන්ටත් ලබා දිය යුතු දඬුවම දහම ඕනෝයි පින්නතුනේ. හැබැයි මම මගේ කරගන්න යනවා. අඬ ගහනවා, අඬ ගහලා දැහැත් බුලත් දීලා තේගිලම්පස දීලා. ඕගොල්ලෝ නන්නේ තේගිලම්පස නෙමෙයිනේ, මොනවද ඒ තේ ආදිය දීලා සංග්‍රහ කරනවා. බලනකොට කරදරකාරයෙක්. තියෙන භාණ්ඩවල මිල ගණන් අහනවා, කොහෙන්ද ගෙනාවි කියලා අහනවා, කාමර අස්සෙ රිංගනවා. හරි කරදරයි. යාළුවෙක් වුණාට හිතවතෙක් වුණාට හරි කරදරයක්. අයියෝ කියලා හිතනවා මේ මිනිස්සයා ගත්ත එක. ඉතින් එහෙම කරදර විඳින්න සිද්ධ වුණේ මෙයා මුලින්ම දකින්න මගේ මෝඩකම, මම මේ ගේට්ටු ඇරලා මේ මිනිස්සයාව ගත්ත නිසා තමයි මේ සිද්ධිය වුණේ කියලා දැන් ඉතින් තැවි තැවි ඉන්නවා. ආන් ඒ වගේ පින්නතුනේ වැඩකට නැති දේවල් නම් අපි හිතට ගන්නවමනා නෑ, ගේට්ටු ඇරලා ගන්නවමනා නෑ. ඒවා ගේට්ටුවෙන් පිටතම හැරිලා යන්න ඉඩ අරින්න ඕන. අසේවනාච බහලානං බාලයෝ ආශ්‍රය කරන්න එපා කියනවා. එතකොට බාහිර ලෝකේත් බාලයෝ ඉන්නෝ, සිතිවිලි අතරත් බාලයෝ ඉන්නෝ. චේතන අකුසල පාක්ෂික ධර්මවලට කියන්නේ බාලයෝ කියලා. එහෙමනම් අකුසල පාක්ෂික ධර්මාවහම මේ අකුසලා ධම්මා කියලා කල්පනා කරලා ඒව බැහැර කරනවා. එතකොට පින්නතුනේ සැනසිල්ලයි, තමන්ගේ විවේකය හුදකලාව ශාන්ත බව රැකුණා. යාන්තම් ඇති කියලා හුස්මක් ගන්න පුළුවන්. අර මිනිස්සය තට්ටු කරලා තට්ටු කරලා ගියා. පින්නතුනේ මේ මිනිස්සයා මහා සසර පීඩාවකට හසු කරලා තියෙන්නේ මමංකාරය. මමත්වයේ වෙනතර මේක ජයගන්න හරි අමාරු වැඩක්. ඒකට හේතුව පින්නතුනේ ඒ මමංකාරයත් එක්කම තමයි පින්නතුනි බැඳිලා තමයි අපේ මේ සියලුම ඉන්ද්‍රයන් ඥානයන් සැකසී තිබෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? ඒ මමංකාරයත් එක්ක බැඳිලම තමයි තියෙන්නේ. එතකොට මේ දහමේ යම් යම් තැන්වල සඳහන් වෙනවා අපේ ආධ්‍යාත්මික වශයෙන් මව පියා හැටියට තමයි සැලකෙන්නේ මේ මමත්වය. එයා තමයි අපිව සකසන්නේ කියන කාරණේ හැටියට. තමන්ගේ පැත්තෙමයි ඉන්නේ. තමන්ගේ පැත්තෙමයි ඉන්නේ මේ මමත්වය. ඒ නිසා දකින්න අමාරුයි, තේරුම් ගන්න අමාරුයි, සලකල බලනවා අඩුයි. පින්නතුනේ තමන්ගේ මමත්වය සලකල බලනවා අඩුයි. සලකල බලන්නට දකින්න පුළුවන් ස්වභාවයත් හරිම අඩුයි. හොඳ විමසුන් නුවණකින් කල්පනාවකින් ඉන්න අයෙකුට පමණක් මේ මමත්වය කියන ස්වභාවය තේරෙන්න පටන් ගන්නවා. මේ තියෙන්නේ මමත්වය. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් බුදු පදවිය ලබන්නට මත්තෙන් සිතින් වැඩගත්තා. සිතින් වැඩ අරගෙන නොයෙකුත් ධ්‍යාන සමාපatti ලැබුවා. හැබැයි ඒ කාටවත් ඒ හිතෙන් ගැලවෙන්න බැරි වුණා. එහෙත් අද අප ඉගෙන ගන්න පින්නතුනේ මේ සිතින් ගැලවෙන ක්‍රමය. අද විතරක් නෙමෙයි අපි හැමදාම ඉගෙන ගන්නේ සිතෙන් ගැලවෙන ක්‍රමය. සිතෙන් වැඩ ගන්න ක්‍රමය නෙමෙයි සිතෙන් ගැලවෙන ක්‍රමය. සිතෙන් සම්පූර්ණ වශයෙන් ගැලවෙන්න පුළුවන් අනු පිළිවෙලින් ගැලවීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒ ගැලවීම නම් දස සංයෝජන ධර්ම වලින් ගැලවීම. ඉතින් අපි පින්නතුනේ අනන්ත අප්‍රමාණ ධර්ම දැනගත්තට වැඩක් නැහැ. ප්‍රායෝගික දෙයක් බවට ඒකපත් කරගන්න නැත්තම් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියන ආකාරයට ධර්මය ප්‍රායෝගික තැනට පත් කරගන්න නැතුව කෝටි ගානක් සූත්‍ර කිව්වත් වැඩක් නැහැ. හැම සූත්‍රෙම එකයි කියලා තියෙන්නේ. එකම නිර්වාණය ගැන 84,000කම ක්‍රමයකට කියනවා වෙන පුළුවන්. එක වචනයයි කියන්නේ. සම්බේ සංඛාරානිච්ඡාති. ඔන්න ඕක තමයි මුළු ත්‍රිපිටක ධර්මයේම දේශනා කරන්නේ. දැන් අනිත්‍යය කියන එක අපි දන්නවනේ කියලා දැන් කල්පනා කරනවා ඇති. නෑ පින්නතුන, ඔයත් දන්නේ අනිත්‍ය දන්නේ. අනිත්‍ය කියන වචනේ තමයි සම්බුද්ධ ශාසනයේ තියෙන ගැඹුරුම වචනය. ඒක වඩාත් හොඳට දන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊට වඩා ටිකක් හොඳට දන්නේ සැරියුත් මහරහතන් වහන්සේ. ඊටත් වඩා අඩුවෙන් අනිත් මහරහතන් වහන්සේලා දන්නවා. ඊටත් වඩා අඩුවෙන් මාර්ගඵලලාභීන් වහන්සේලා, සෝවාන් මාර්ගඵලලාභීන් වහන්සේලා දන්නවා. වර්තමානයේ හරි ආර්ය භූමියට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අන්න අනිත්‍ය ගැන දන්නවා. අනිත් පුහුදුන් කිසි කෙනෙක්, පුතඥන ගෘහ ජීවිතයේ ඉන්න කිසි කෙනෙක් දන්නේ නැහැ. මොකද්ද දන්නේ නැති? අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා. දැන් මේ මම ආයනය කියලා කියන්නේ පින්නතුනි නිත්‍ය. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? නිත්‍ය. නිත්‍ය කරගත්ත හේතුව එන්නේ සක්කාය දිට්ඨියක් පවතින. අනිත්‍ය කරගත්ත නම් පවතීද? නැහැ. වෙනසනේ. විචිකිච්ඡාව පවතිනවද අනිත්‍ය වෙච්ච තැනක? නැහනේ. විචිකිච්ඡාව පවතින්නේ නිත්‍ය වෙච්ච තැනක. සීලබ්බත පරාමාස පවතීද අනිත්‍ය වෙච්ච තැනක? නෑ. එහෙනම් සීලබ්බත පරාමාස පවතින්නේ නිත්‍ය වෙච්ච තැනක. දැන් නම් හැඟෙනවා ඇති ටික අනිත්‍ය හරිම ගැඹුරුයි කියලා. අනිත්‍ය හරිම ගැඹුරුයි. නිත්‍ය කියලා තේන්නෙත් පින්නතුනේ සංඥාවක්, අනිත්‍ය කියලා තේන්නෙත් සංඥාවක්. නමුත් ආර්ය භූමියටපත් වෙන උත්තමයා අනිත්‍ය සංඥාවකින් තොරව දකිනවා. මොකද සංඥාවත් අනිත්‍යයි කියලා දකිනවනේ. අන්න ඒකයි විශේෂත්වය. නিত্য සංඥා, අනිත්‍ය සංඥා, ඊට පස්සේ සියලු ලෝකයන්හි නොයැලෙන සංඥා. එවනම් ආර්ය ශ්‍රාවකයා දකින්නේ සංඥාව අනිත්‍යයි කියලා. ඊට පස්සේ ඒ දකින්නේ සංඥාවකින්ද? නෑ පින්නතුනේ. ඒ දකින්නේ සංඥාවකින් නොවේ. සංඥාව අනිත්‍යයි කියලා දකින් තව සංඥාවකින්ද? නෑ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරේ ජීවිතේ දුකයි කියලා නෙමේ. පංච උපාදානස්කන්ධය දුකයි කියලා. ජීවිතේ දුකයි කියුවේ නැහැ කොයි වෙලාවකවත්. එහෙනම් දුක රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ ස්වභාවයන් ටික තමයි දුක. මේ මොහොතේ යම් මානසික ස්වરૂපයක් ඔබ තුල නිර්මාණය කරලා තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ තුල ඉන්නවා පින්නතුනේ සැකසিলা සකසගෙන තියනවා මමෙක් කියලා කෙනෙක්. මේක මැදට පැනලා තියෙනවා මමෙක් කියලා කෙනෙක්. බලන්න ඉන්නවද කියලා. දැන් ගෙදර තියෙන නොයෙකුත් දේවල් වලට, දේපල වස්තු වලටත් මැදට පනිනව මමෙක් කියලා කෙනෙක්. ඊට පස්සේ යා බොහොම සැරට කියනවා my house කියලානේ. my land කියනවා, mother land කියනවා, එක එකවා. මගේ රට, මගේ මව් රට, මගේ ගෙදර. හරි ප්‍රබලයි නිකන් අර බල්ලා වගේ. බල්ලොත් එහෙමනේ ගෙදරට හරි සරයි. ඉතින් මේ බොඩි එකටත් එහෙම තමයි. මේක මගේ බොඩි එක, ශරීරේ. ළඟට චින්තනයටත් ඔව් මේක මගේ හිත. ඒ හිත සතුටෙන් තියාගන්න ඕන. මිනිස්සු ජීවිතේ පුරාම සතුටෙන් ඉන්න උත්සාහ කරනවා. නමුත් එන්නතුනේ සතුට හොයාගන්න බැරි වෙනවා. ඒකට හේතුව සතුට තියෙන පැත්තේ නෙමෙයි සතුට හොයලා තියෙන්නේ. සතුට තියෙන පැත්තේ නෙමෙයි සතුට හොයලා තියෙන්නේ. හුදු පොලේ සතුට නෑ පිනතුනේ. හුදු පොල අතහැර යන්නාට සතුට තියෙනවා. හුදු පොලේ ඉන්න මනුස්සයට තියෙනවද සතුට? නෑ. හුදු පොල අතහැර යන්නාට සතුට තියෙනවා. යුද පිටියේ සතුට නෑ. යුද පිටියේ අතහැර යන්නාට සතුට තියෙනවා. තැබෑරුමේ සතුට නෑ. තැබෑරුම අතහැර යන්නාට සතුට තියෙනවා. තරංගයේ සතුට නෑ. තරංගයේ අතහැර යන්නාට සතුට තියෙනවා. ඒත් ඒ වගේම පින්නතුනේ සිතේ සතුට නෑ. සිත අතහැර යන්නාට සතුට තියෙනවා. මමත්වයේ සතුට නෑ. මමත්වයේ අතහැර යන්නාට සතුට තියෙනවා. සතුට සොයන්නාට සතුට නෑ. සතුට නොසොයන්නාට සතුට තියෙනවා. දැන් පින්නතුනේ ගේට්ටුව ළඟට එන මනුස්සයාව අපිට එලවන්න ඕමනයි කියලා හිතලා ඇත්තටම ඔබ ගේට්ටුව අරගෙන ගිහිල්ලා ඒ මනුස්සයාට ගහලා හරි බැනලා හරි එලවන්න ගියොත් එතන තත්ත්වය මොකද්ද? එතන හරි කාලකූට්ටියක් ඇති වෙනවා. තමන්න සහනේනොත් ඉන්න බැරි වෙනවා. පස්සෙත් ගැටලු ගොඩක් හට ගන්නවා. ඒක නේද වෙන්නේ? ඔන්න හරි. ඒ වගේම ඔබ තුළට එන සිතුවිලි දාම තියෙනවා. ඔබ තුළට එන සිතුවිලි දහම වලටත් ඔබ ඒවා අල්ලගෙන ඒවාට ගහලා බැනලා දොස් කියලා නිරපලා නිග්‍රහ කළා ඒ සිතුවිලි දහමයන් එළියට දාන්න ගියොත් එහෙම වෙන්නේ මොකද්ද? අන්නර එළියට අර ගේට්ටුව ළඟට ආව මිනිස්සෙට ගැහුව බැන්න වගේ තමයි. එහෙනම් පිනොතුනි මේ දේවල් හමුයේ අපි බොහෝම උපේක්ෂා සහගතව නිරෝධ සහගතව වාසය කරන්න ඕන. අර මහා කච්චායන මහරහතන් වහන්සේ වැඩ හිටියා වගේ ඇස් ඇත්තක නමුත් අන්ධේකු නෙන්ද, කන් ඇත්තක නමුත් බිහිරෙකු මෙන්ද. බලන්න මොන තරම් සැනසිලිදායකද කියලා. මේ ලෝකය තුළ ඔහොම ඉන්න පුළුවන් නම් නුවණ ඇත්තෙකු නමුත් මෝඩයෙකු මෙන්ද. ඇත්තටම ඔය ඇත්තෝ හැමතිස්සම උත්සාහ කරන්නේ මෝඩයෙක් වෙන්නද? නෑ, අපි මෝඩයෙක් වෙන්න කැමති නෑ. අපි නුවණ ඇත්තෙක් විදියට ඉන්න ඕන, පේන්න ඕන. හරෙන් එක වචනයක් දැම්මොත් අපි ඒ වගේ වචන 10ක් දාන්න ඕන. තර්කය වැඩි, වාදේ වැඩි. ග වේදනාව වැඩි පින්නතුනේ. කතා කරන්න පුළුවන් කම තිබුණත් ගොළුෙකු මෙන්ද බල ඇත්තෙකු නමුත් බල නැත්තෙකු මෙන්ද ඇයි එහෙම ඉන්න අපිට මතක් කරන්නේ? එහෙම ඉන්න විට පින්නතුනේ සැනසිලි දායකත්වය කියන එක අපිට ලැබෙන නිසා සැනසිලි දායකත්වය අපිට ලැබෙනවා. වෙන දෙයක් නම් ලැබෙන්නේ සැනසිල්ල ලැබෙනවා. ඇයි මෙහෙම වාසය කරන්නේ? අවබෝධයෙන්මයි, යථාවබෝධයෙන්මයි. දැන් මෙතෙන්ට එන පින්නතුන් දන්නවා මේ සූදුවකින් ලැබෙන ජයග්‍රහණය නැතුවට කමක් නැහැ කියලා. දැන් මං දවසක් කිව්වහම සූදුවකින් ලැබෙන ජයග්‍රහණයක් වැඩක් නැහැ කියලා එක පූජ්‍යලෙකුට. ඒ පූජ්‍යලයා නම් කිව්වා ඔය මොකද ආමුදුරුවනේ, ඒක හොඳයි නේ කියලා. මං කිව්වා ඉතින් තවත් කෙනෙක් සුසුම් හෙළමින් ඉද්දි තවත් කෙනෙක් ඉතින් ජයග්‍රහණයක් ලැබුවාම ඒක එච්චර යාදින් නෑ නේද කියලා. මේම එකක් නැහැ කිව්වා. ආන් ඒ වගේ පින්නතුනි, අපි මේ ලෝකේ හොයන්න ඕන ජයග්‍රහණයක් තවකෙක් පරාජ නොකොට ලබන ජයග්‍රහණයක්. මේ ලෝකේ තවකෙක් පරාද නොකොට ලබන එකම ජයග්‍රහණය තමයි පින්නතුනි මේ නිවන් සුවය. තවත් කෙනෙක් පරාද කළොත් මේ ජයග්‍රහණය ලබන්නේ. අපි පරාද කරන්න පින්නොතිනි අපිවමයි. තමන්ගේ සටන තියෙන්නේ තමන් එක්කමයි. පිට කෙනෙක් එක්ක එහෙම නෙමෙයි, තමන්ගේ සටන තියෙන්නේ තමන් එක්කමයි. ඒ සටනත් තියෙන්නේ පින්නතුනි ඒක තේරුම් ගන්නකම් විතරයි. තේරුම් ගත්තට පස්සේ ඒ සටන සමාප්ත වෙනවා. හොඳයි, ඒ සටන සමාප්ත වන්නේ කුමක් තේරුම් ගත්තොත්ද? තමන් එක්ක තියෙන සටන සමාප්ත වන්නේ කුමක් තේරුම් ගත්තොත්ද? තමෙක් මමෙක් නෑ කියලා තේරුම් ගත්ත දවසට තමන් එක්ක තියෙන සටනක් පෙන්නුතුනේ ආවර වෙනවා, සමාප්ත වෙනවා. එදාට ඒ සටන අවසන්. එහෙමනම් මේ තමා තුළ තාම සටනක් තියෙනවා නම් ඔන්න හොයාගන්න හොඳ අවස්ථාවනේ. පින්නතුනේ සැබවින්ම නිහඬ බව තරම් මනහර අලංකාර තවත් දේශනයක් නැහැ. ලෝ ඇති අලංකාරව මනහර යම් දේශනයක් වේද ඒ නිහඬ බවයි. ඒ ඉතාම සොඳුරුයි මනහරයි ඔබයට අවධාන යොමු කළ යුතුයි තේරුම් ගැනීමට. තේරුම් ගැනීමට නම් ඔබ අවධාන යොමු කළ යුතුයි. නිහඬ බවට අහුම්කම් දෙන්න. නිහඬ බවට අවධානය යොමු කරන්න. නිහඬ බවට ඇහුම්කම් දෙමින් අවධානය යොමු කරගනිමින් ඒ නිහඬ බව උකහා ගනිමින් ඔබද අපද නිහඬ වෙමු. එසේ නිහඬව සිටින ඔබට කරදරකාරයෝ ඇවිල්ලා ගේට්ටුවට තට්ටු කරන්න පුළුවන්. ඔබ ඒ අයත් සමග රණ්ඩු නොකරන්න. ඔබට ඒ අය අනවශ්‍යයි නම් ඔවුන් ගේට්ටු හැර පිළිගැනීමෙන් වැළකී සිටින්න. එවිට ඔවුන් ටික වේලාවක් රැඳී ආපසු නික්ම යනවා ඇති. ඔබේ නිහඬ බවත් ශාන්ත බවත් ඔබට ආරක්ෂා වෙනවා ඇති. ඒ ආකාරයෙන් ඔබගේ නිහඬත්වය මකාලන්නට උත්සාහ කරන සිතිවිලි දහමයන්ට සලකන්න. රූපය රූපයක් පමණයි, එය මම මගේ ආත්මය නොවේ. වේදනාව වේදනාවක් පමණයි, එය මම මගේ ආත්මය නොමේ. සංඥාව සංඥාවක් පමණයි, එය මම මගේ ආත්මය නොමේ. සංඛාරය සංඛාරයක් පමණයි, එය මම මගේ ආත්මය නොවේ. විඥාණය විඥානයක් පමණයි, එය මම මගේ ආත්මය නොවේ. දුටුවා දුටුව පමණයි, එය මම මගේ ආත්මය නොවේ. ඇසුවා ඇසුව පමණයි, එය මම මගේ ආත්මය නොවේ. ආග්‍රහණය කළා ආග්‍රහණය කළා පමණයි, එය මම මගේ ආත්මය නොවේ. රස දැනුණා රස දැනුණා පමණයි, එය මම මගේ ආත්මය නොවේ. ශරීරයට දැනෙන ස්පර්ශය ස්පර්ශයක් පමණයි, මම මගේ ආත්මය නොවේ. සිතිවිලි සිතිවිල්ලක් පමණයි, මම මගේ ආත්මය නොවේ. අතීතය අතීතය පමණයි, මම මගේ ආත්මය නොවේ. අනාගතය අනාගතය පමණයි, මම මගේ ආත්මය නොවේ. වර්තමානය වර්තමානය පමණයි, මම මගේ ආත්මය නොවේ. යමෙක් පින්නතුනේ අනිත්‍ය සංඥාව හරියට වඩා ගත්තොත් ඒක අවබෝධ කරගත්තොත් ආස්පස පූර්ණව අවබෝධ කරගත්තොත් ඒ අනිත්‍ය සංඥාවෙන් යුක්තව පින්නතුනේ දවස් ගණන් සති ගණන් මාස ගණන් ගිවා දමන්න පුළුවන් අනිත්‍ය සංඥාවෙන් පින්නතුනේ අනිත්‍ය සංඥාව හිරු මඩල වගේ හරි ආලෝකවත් හිරු මඩල ළඟට කිසිම වස්තුවකට ළඟා වෙන්න බෑ ඒවා දියර බවට පත් වෙනවා ද්‍රව බවට පත් වෙනවා හිරුගේ තියෙන උණුසුම නිසා ඒ වගේම පින්නතුනේ මේ අනිත්‍ය සංඥාව වඩා ගත්තාම මේ අනිත්‍ය සංඥාව තියෙන කෙනා ළඟට කිසිදු අවිද්‍යා සහගත සංකල්පයකට දෘෂ්ටියකට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ සියල්ලක්ම දියව යනවා. දියර බවට පත් වෙනවා. වාෂ්ප වෙනවා. දැන් අපි කොහොමද දන්නවන්නේ රැවටීම කියන එක තියෙන්නේ මෝඩ මිනිස්සු ළඟ කියලා? එහෙමනම් අපේ ආධ්‍යාත්මය තුළම අපම රැවටෙන ස්වභාවයක් තියෙනවනම් ඒක තියෙන්නේ මූලකම නිසා විද්‍යාපත්‍ය සංඛාරා කියන පදනම යට. විද්‍යාව පහළ කරගත්තාම පින්නතුනි හිරු මඩල වාගේ එහෙමනම් ආර්ය ශ්‍රාවකේ පුරුදු කරන්නේ අන්නේ හිරු මඩල වාගේ අනිත්‍ය සංඥාව. ඒ අනිත්‍ය සංඥාව තුල පින්නතුනේ සිහිය තියෙනවා, සතිය තියෙනවා. ඒ අනිත්‍ය සංඥාව තුල සමාධිය තියෙනවා. ඒ අනිත්‍ය සංඥාව තුළ ප්‍රඥාව තියෙනවා. සියල්ලක්ම පවතින්නේ නිරෝධ සහගතව. දැන් සතිය කියලා කිව්වහම නිකම්ම සතිය තියෙනවා, මිත්‍යා සතිය තියෙනවා, සම්මා සතිය තියෙනවා. එහෙමනම් මේ සම්මා සතිය පවතින්නේ නිරෝධ සහගතව. දිට්ඨිය තියෙනවා, මිත්‍යා දිට්ඨිය තියෙනවා, පරම මිත්‍යා දිට්ඨිය තියෙනවා, සම්මා දිට්ඨිය තියෙනවා. එහෙමනම් සම්මා දිට්ඨිය පවතින්නේ නිරෝධ සහගතව. දිට්ඨි නිරෝධ සහගතවයි සම්මා දිට්ඨිය පවත. පරම මිත්‍යා දෘෂ්ටිකේ නම් මේ ධර්මය අහගෙන ඉන්නේ නැහැ. මොකද අහගෙන ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කොද මිත්‍යා දෘෂ්ටිය බිඳෙනවනේ. එහෙමනම් පරම මිත්‍යා දෘෂ්ටික භාවයෙන් තොර වෙලා නමුත් මිත්‍යා දෘෂ්ටිය තියෙන අය ඉන්නවා. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මම මගේ ආත්මය කියලා දකින එක. එහෙම නැතුව දෙවියෙක්, බ්‍රහ්මයෙක්, කවුරුන් හෝ විශ්වාස කරනවා කියන එක නම් නෙමෙයි පින්නතුනේ. මම මගේ ආත්මය කොටගෙන විශ්වාස කරනවා නම් එතනින් ආරම්භ වෙන මිත්‍යා දෘෂ්ටිය දිගටම ගමන් කරනවා. ඇයි මේක මම මගේ ආත්මය නෙමෙයි කියලා කල්පනා කරන්න කියන්නේ? පින්නතුනේ ඒක තමයි ඇත්ත. ලෝකේ තියෙන සත්‍ය ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම. ලෝකේ පවතින සත්‍ය ඒක. දැන් මේ දුකයි දුකයි කියන එකට පෙරලෙන්නේ සැපයි සැපයි කියලා ගත්ත තැන මිසක් එහෙම නැත්තම් කවදාවත් දුකට පෙරලීමක් නැහැ පින්නතුනේ. එහෙමනම් සත්‍ය අවබෝධ වුණාට පස්සේ ඒක දුකට පෙරලීමක් නැහැ. ඒකට හේතුව සැපයි කියලා ගන්නේ නැති නිසා දුකට පෙරලෙන්නේ. සත්‍ය අවබෝධ කරගත්තොත් පින්නතුනේ නොඇලීමෙන් ලෝකේ ජීවත් වෙන්න පුළුවන්කම පරිහරණය කරන්න පුළුවන්කම ලැබෙනවා. නොඇලීමෙන් පරිහරණය කරන්න පුළුවන්. නොඇලීමෙන් ජීවත් වෙන්න පුළුවන්. නොඇලීමෙන් හිතන්න පුළුවන්. නොඇලීමෙන්ම මේ යන්නත් පුළුවන්. නොඇලීමෙන් මේ ගියාම මොකද වෙන්නේ? අන්න භවය නිරෝධ වෙනවා. ඇලීමකින් ගතියකින් මිය ගියොත් තමයි භවය සැකසෙන්නේ. ඇලීමෙන් තොරව, ගතියකින් තොරව, ගති විමුක්තයෙන්, පහන සංඥාවකින් කෙනෙකුට නික්මෙන්න හැකියාව තියෙනවා නම් එයා පහනක් නිවී ගියාසේ නිවී යනවා. පහනක් නිවී ගියාසේ නිවී යනවා. පින්නතුනේ යම්කිසි කෙනෙක් අනුන්ගේ ඉඩමක ගෙයක් හදනවා. ඒ මනුස්සයා හැමතිස්සෙම කල්පනා කරන්නේ දැන් මේ අනුන්ගේ ඉඩම කියලා දන්නේ නැහැ, තමන්ගේ ඉඩම කියලා හිතාගෙන ඉන්නේ. නමුත් ඔහු හදන්නේ අනුන්ගේ ඉඩමක ගේ. එනද දැන් ඔහු කල්පනා කරන්නේ ගේ හදන විදිය. ඒ නිර්මාණ ගැනම පමණයි කල්පනා කරන්නේ. ඒ එනේන කෙනාගෙනුත් අහනවා මෙහිම හැදුවාම හොඳයිද, මෙහිම හැදුවොත් ලස්සනයිද, මේකට මේ පාට ගත්තොත් ලස්සනයිද, මෙහෙම ගාඩන් එක ගත්තොත් ලස්සනයිද කියයි අහනවා. කවුරු හරි ඔය ඉඩමේ අයිතිකාරයෙක් ඇවිල්ලා ඒ ගේ හදන මනුස්සයාට කියනවා ඔය ඉඩම ඔයාලගේ නෙමෙයි. ඉතින් මනුස්සයාට මේක හරියට ඇහෙන්නේ නැහැ. ඒ මනුස්සයා යාගෙනුත් අහනවා මේ පැත්තෙන් ගාඩන් එක හොඳයි නේද? පාකින් එක මේ පැත්තට දැම්මොත් හොඳයි නේද? අපි ඉස්සරහා දොර මෙතෙන්ට આવුවොත් හොඳයි නේද කිය අහනවා. ඒ මනුස්සයා ආයි කියනවා ඕගොල්ලන්ට වැරදීමක්. ඔය ඉඩම ඔයාලගේ නෙමෙයි. ඒ මනුස්සයාට ඒත් ඇහෙන්නේ නැහැ. ඒ මනුස්සයා ආයි ප්‍රශ්න කරන්නේ අර ගේ ගැනම තමයි. ආන් ඒ වගේ තමයි පින්නතුනේ අපේ මේ උපාසක උපාසිකා මේ ස්වභාවයෙන්ම ඉඩමේ අයිතිකාරය ඇවිල්ලා කියනෝ ඒ ඉඩම ඔබේ නොවේ කියලා. මේ හාමුදුරනේ හිත දියුණු කරගන්නේ කොහොමද? හිත හදාගන්නේ කොහොමද? හිත එකඟ කරගන්නේ කොහොමද? හිත මෙහෙම වැඩුවොත් හොඳයිද? ආයි කියනවා ඔය ඉඩම ඔබේ නොවේ. ඒක තේරෙන්නේ නැහැ. ඒක ඇහෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් වුණා මේ ඉඩමෙම. කීපයක්ම වුණා. බ්ලොක් නම්බර් එක මාරු කරගෙන බාසුන් නැහැ වෙන ඉඩමක ගෙවල් හදලා. ඒ ප්‍රායෝගික ලෝකේ ඊට පස්සේ තියෙන හැම මිනිස්සෙක්ම ඔය මම මගේ ආත්මය කියලා ලකුවට හදාගත්ත ගේ හදලා තියෙන්නේ තමන්ගේ ඉඩමෙද? අනුන්ගේ ඉඩමේ හදලා තියෙන්නේ. තිමාරය ඇවිල්ලා කියනවා ඔය ඉඩම කොච්චර ලස්සනට ගේ හැදුවත් ඉඩම ඔබේ නොවේ ඉඩම ඔබේ නොවේ නම් කොච්චර ලස්සනට ගේ හැදුවත් ගේ අයිතිකාරයා කවුද? අන්න හරි, ඉඩමේ අයිතිකාරයා තමයි ගේ අයිතිකාරයා වෙන්නේ. එහෙනම් ඔයත් අපි ලස්සනට මොන දේවල් හැදුවත් ඒකේ අයිතිකාරයා කවුද? මාරය තමයි ඒ හැම දෙයකම අයිතිකාරය. අනිත් අය මිය යනවා අපි දකිනවා. ඒ වුණාට බලන්න මිනිසුන් හැටියට හිතෙනවද මමත් ඒ වගේ දවසක මිය යනවා? මේ ගේපු කෙනාගේ වයස අවුරුදු 70යි නම් 80යි නම් තමන් ඉන්නේ 50 නම් කල්පනා කරන්න ඕන, මමත් තව අවුරුදු අනේ 40කින් මේ යනවා, 30කින් මේ යනවා, 20කින් ආදී වශයෙන් කල්පනා කරන්න පුළුවන්. එහෙම කල්පනා කරලා අවබෝධය ලබා ගත්තට පස්සේ වෙනුතුනේ මේ සිත සිතවිලි අතර ඇතිවන රැවටීමට හසු නොවි මම මගේ ආත්මය කියන ස්වභාවයෙන් නිදහස්ව මේක දිහා බලන්න පුළුවන්. සමස්ත ඉන්ද්‍රිය පද්ධතිය දිහා, සමස්ත අතීත අනාගත වර්තමාන දිහා බලන්න පුළුවන්, නොඇලීමෙන් බලන්න පුළුවන්, අවබෝධයෙන් බලන්න. අපේ උදවිය යමක් අල්ලගන්නමයි බලන්නේ. මොකද මේ ආධ්‍යාත්මික ශක්තියින් හැදිලා තියෙන්නේ තදින් යමක් අල්ලගන්න. ඒකෝ භාවනාවට ඇවිල්ලත් බලාපොරොත්තු වෙන්නේ මොකන්ද? භාවනාව තදින් අල්ලගන්න. දැන් මේ තදින් අල්ල ගැනීම දුරු කිරීම සඳහායි භාවනාව තියෙන්නේ. නමුත් දැන් භාවනාවට ඇවිල්ලා මොකද්ද කරන්න හදන්නේ? භාවනාව තදින් අල්ල ගන්න හදනවා. භාවනාව තියෙන්නේ තදින් අල්ල ගැනීම වළක්වන්න. මෙසක් භාවනාව තදින් අල්ල ගන්න උවමනාව නැහැ. භාවනාව තියෙන්නේ ක්‍රියාවෙන් තොරවන්න, ක්‍රියාව ඉක්මවන්න, ක්‍රියාව සංසිඳවන්න. එතකොට භාවනාව ක්‍රියාවක් කරගන්න උවමනාවක් නැහැ. භාවනාව තියෙන්නේ තණ්හාව දුරු කරවන්න, ආශාව දුරු කරවන්න. එතකොට භාවනාවට තණ්හාවක් ඇති කරගන්න උවමනාවක් නැහැ පින්නතුනි. සිහිය යම් තැනක පිහිටවන්න උත්සාහ කරනවා. සිහිය එක එක තැන්වල පිහිටීම නිසා තමයි පින්නතුනි දුක් විඳින්නේ. එහෙමනම් මොකද අපි කළ යුත්තේ? සිහිය කිසිම තැනක පිහිටවන්න උත්සාහ කරන්න එපා. පිහිටවන්න උත්සාහ කරනවා කියලා කියන්නේ ඒක සිහිය අලවනවා කියන එක. හරීම වදයක් කරදරයක් වෙනවා ඒ සිහිය පිහිටවන්න ගිහිල්ලා. කිසිම තැනක සිහිය පිහිටවන්න එපා. දැන් බලන්න තියෙන සහනය. අර සිහිය කියන බෝලයක් අරගෙන ගිහිල්ලා මේක අර ඔටුවක පිටේ දොඹ ගෙඩියේ තියනවා වගේ හැමතැනම තියන්න උත්සාහ කරනවා. මේක බෑ. මේක වෙන්නතුනේ හරියට අර කෑමක් හංගලා ගියා වගේ. ඇමක් හංගල ගිහිල්ල වෙලා ආයෙ එල බලනකොට එක කූඹි කාලා එක පිලුම් වෙලා එක සතෙක් ඇදන් කාලා ඒක නැති වෙලා ගිහිල්ලා. ඇයි අපි මේ ලෝකෙ සිහිය පිහිටවන්නේ? පිහිටවන්න අවශ්‍ය නැහැ. සිහිය පිහිටවන්න තැනක් නැහැ. ඒ නිසානේ ලෝකෝත්තරත්වයක් තෝරගන්නේ. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විමුක්තිය, විමුක්ති මාර්ගය, මාර්ග දර්ශනයේ හැටියට ලෝකෝත්තරත්වයක් තෝරගන්නේ මේ ලෞකික ලෝකයේ කිසිදු පිහිටවීමක් ඵලදායි නොවන නිසා, ඵල රහිත නිසා. දැන් තේරුණාද පින්නතුන්ට? ලෞකික ලෝකයේ කොයිබකවත් සිහිය පිහිටවල වැඩක් වෙන්නේ නැදව. ඇත්තෝ මේ දක්වාම සිහිය මොන මොන තැන්වල පිහිටවා ගත්තද? සැනසීමක් ලැබුණද? නෑනේ. එහෙමනම් තවදුරටත් සිහිය පිහිටවන්න තැනක් ලෝකෙ තියෙනවයි කියලා හිතනවා නම් ඒකම තමයි කෙනෙක් ළඟ තියෙන අඥානකම. මේ ලෝකෙ එහෙම පිහිටවන්න තැනක් නෑ පින්වතුනි. සිහිය පිහිටවන්න තැනක් නෑ. එහෙනම් මොකද කරන්නේ? පිහිටවන්නේ නැතුව වාසය කරනවා. පිහිටවන්නේ නැතුව වාසය කරනකොට මොකද වෙන්නේ? අන්නේ එකට තමයි පින්නතුන කියන ලෝකෝත්තර බවට, ලෝකයට සමාන නැති ස්වභාවයකට අපිව පත් වෙනවා කියන්නේ. එහෙනම් රහතන් වහන්සේ කෙනෙක්ගේ වාසය කිරීම, ආර්ය භූමියේ වාසය කිරීම ඇසට සමාන නැහැ, කනට සමාන නැහැ, දිවට සමාන නැහැ, ශරීරයට සමාන නැහැ, මනසට සමාන නැහැ. තව ගත්තොත් රූපයට සමාන නැහැ, වේදනාවට සමාන නැහැ, සංඥාවට සමාන නැහැ, සංකාරයට සමාන නැහැ, විඥාණයට සමාන නැහැ, අතීතයට සමාන නැහැ, අනාගතයට සමාන නැහැ, වර්තමානයට සමාන නැහැ, ලෝභයට සමාන නැහැ, ද්වේෂයට සමාන නැහැ, මෝහයට සමාන නැහැ. සිහිය පිහිටවීමට දරන උත්සාහය පෙන්නතුනේ යම්කිසි පුජ්‍යලේ නොවටිනා භාණ්ඩයක් එහෙම නැත්නම් මැණික් ගලක් කියලා රැවටිච්ච වීදුරු කැබැල්ලක් වටිනා ගහනකට අලවි කරගන්නට තැන් තැන්වල දුවනවා. ඒ මිනිස්සයාට කියනවා වටිනා ගානකට ඕක විකුණ ගන්න පුළුවන් කමක් නැහැ, ඕක වීදුරු කෑල්ලක්, ඕකේ අගයක් නැහැ කියලා. දැන් ඒ අදහස අත්හරින්න වෙනවද නැද්ද? අත්හරින්න වෙනවනේ, ඕක වීදුරු කෑල්ලක්. පිනතුනි වටිනා භාණ්ඩයක් මැණිකක් නෙමෙයි, ජීවිතෙත් එහෙමනේ. අපි ජීවිතෙත් වෛද්‍යවරු කීප දෙනෙක් ළඟට අරගෙන ගිහිල්ලා ඒ වෛද්‍යවරු කීප දෙනාම කිව්වොත් ඕ සනීප කරන්න බෑ, දැන් රෝගය වැඩි උස්සන්න වෙලා තියෙන මොනව හරි දෙයක් කියලා කිව්වොත් දැන් ගෙදර ගිහිල්ලා කාල බීලා බොන්න දීලා තියාගන්න කියලා කියනවනේ නේද? එතකොට මොකද කරන්නේ අපි? අනේ අම්මා තාත්තට හරි වේවා, තමන්ට හරි වේවා, මොකද්ද ගන්න වෙන තීරණේ? අන්න ගෙදර ගිහිල්ලා තියාගන්න. ජීවිතෙත් එහෙම තමයි. තියන්න තැනක් දැන් නැහැ කියලා කිව්වොත්, ඔක සුවපත් කරන්න පුළුවන් රෝහලක් ලෝකෙත් නැහැ කියලා කිව්වොත් අවසානයේ යා තීරණයට එනවා, හරි දැන් මේක සුවපත් කරන්න බෑ. ඒ වගේ පින්නතුනි මේ ලෝකේ නিত্য තැනක්, ඒ කියන්නේ නিত্য සංඥාවක්, සැප තියෙන තැනක් නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ එයාට සිද්ධ වෙනවා තීරණය කරන්න මේ ලෝකේ සංඥා කරන්න තැනක් නැහැ කියලා. එයා යථා අවබෝධයෙන්ම යම් කිසි කෙනෙක් තේරුම් ගන්නකොටම මේ සංඥාව පිහිටවන්න තැනක් නැහැ කියලා අවබෝධය තේරුම් ගන්නකොටම එතන පහළ වෙන්නේ මොකද්ද? ඒ අන්න ඒකටයි කියන පින්නතුනේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. සංඥාව පිහිටවන්න තැනක් තියනවා කියලා හිතන තාක්කල් එයා ඉන්නේ නিত্য සංඥාව. සංඥාව පිහිටවන්න තැනක් නැහැ කියලා තේරුම් ගත්තාම අනිත්‍ය සංඥා. දැන් අනිත්‍ය සංඥාවෙත් සංඥාවක් තියෙනවද? නිරෝධ සංඥාවේ සංඥාවක් තියෙනවද? සංඥා කියන්නේ මොකද්ද? අපිට බාහිරෙන් නම් සංඥා ගොඩාක් ලැබෙනවා. අන්න ඒ වගේ දෙයක් පින්නතුනේ මේ ආධ්‍යාත්මිකවත් අපිට ලබා දෙන යම් සංකේතයක් ඔය සංඥාව කියන්නේ. දැන් අපිට ඔය පාරේ ආලෝක සංඥා තියෙනවා, කලර් ලයිට්ස් තියෙනවානේ. මේ ආලෝක සංඥාවල ගහලා තියෙනවද මේ රතු පාට ලැබුණා වැටුණාම නතර වෙනවා කියලා? ගහලා නැහැ. කහ පාට වැටුණාම ලෑස්ති වෙන්න, නතර වෙන්න හරි යන්න හරි, ඒකත් ගහලා නැහැ. කොළ පාට වැටුණාම දැන් ඵලයන් කියලා ගහලත් නැහැ. නමුත් අපි එහෙම වැඩ කරනවා නේද? රතු පාට වැටුණාම නතර වෙනවා, කහ පාට වැටුණාම සූදානම් වෙනවා, කොළ පාට වැටුණාම උන්නේ යනවා. එතන බෝඩ් එකේ නම් ගහලා නැහැ මේ දැන් මේ ලයිට් එකපත් වුණාම දැන් යන්න කියලා ගහලා නැහැ. නමුත් ඒ මොකකින්ද වැඩ කරන්නේ? ඒක අපේ සංඥාවෙන් වැඩ කරන්නේ, ආලෝක සංඥා. එහෙමනම් ඒකේ භාෂාවක් නැහැ, එතන දෙන වර්ණ ටිකකින් අපිට දෙන සංකේතයක්. ඉතින් මේ සංඥා කොච්චර තේරුම් අරගත්තද කියලා කියනවනම් සමහර වෙලාවට බල්ලු මාරු වෙනව අර කොළ ලයිට් එකපත් වෙනකන් ඉඳලා හරක් මාරු වෙනව කොල් ලයිට් එකේදී. ඉතින් ඒ වගේ පින්නතුනි ඒක සංඥාවක්. එහෙමනම් අපි තුල තියෙන සංඥාවත් හොයාගන්න ලැබෙන්නේ බොහෝම සැලකිල්ලෙන් බලනකොට මගේ මේ සංඥාව මොකද්ද? දැන් මේ බණහන සංඥාව මොකද්ද? දැන් මේ භාවනාවේ ඉන්න සංඥාව මොකද්ද? මම අනිත්‍ය සංඥාවේද ඉන්නේ? නිට්ටි සංඥාවේද ඉන්නේ? සංඥාව නිට්ට කරගන්න උත්සාහ කරනවද? සංඥාව අනිත්‍ය කරගන්න උත්සාහ කරනවද? ඇයි මෙහෙම මනස තේරුම් ගන්න කියලා කියන්න පිනතුන්ට? මේ හිත දමනය කරගත්තොත්, මේ හිත තේරුම් ගත්තොත් විතරයි මේ හිත ඇතුලේ සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබෙන්නේ. කැලේක ඉන්නවා නම් කැලේ හොඳට තේරුම් ගත්තොත් කැලේ ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්. නගරයක ඉන්නවා නම් නගරේ හරියට තේරුම් ගත්තොත්, ඒ රට තේරුම් ගත්තොත්, ඒ සමාජයේ තේරුම් ගත්තොත් තමන්ට සතුටෙන් සහනයෙන් ජීවත් වෙන්න පුළුවන්. යම්කිසි මිනිස් කොට්ටාසයක් ආශ්‍රය කරනවා නම්, පවුලක් ගෘහයක ඉන්නවා නම්, ඒ ගෘහයේ ඉන්න මිනිස්සුන්ගේ චරිත ස්වභාවය තේරුම් ගත්තොත් ඒ මිනිසුන් එක්ක වාසය කරන්න ලෙහෙසියෙන් පහසුවෙන් පුළුවන්. ඒ වගේම යම් දායකයෝ පිරිසක් අපි ආශ්‍රය කරනවා නම්, ඒ හාමුදුරුවෝ විසින් ඒ දායකයන්ගේ ස්වභාවය තේරුම් ගත්තොත් ඒ දායකයොත් එක්ක බොහෝම සැනසිල්ලෙන් කටයුතු කරන්න පුළුවන්. නැත්තම් හමාරයි. හිත තේරුම් ගත්තොත් ඒ හිතත් එක්ක බොහෝම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් තමන්ගේ සතර ආපාය මුදව ගන්න තියෙන එකම අවස්ථාව තමයි වෙනතුනේ මේ ලබාපු මිනිසත් භාවයයි සද්ධර්ම ශ්‍රවණය. සතරපායෙන් මුදව ගන්න තමන්ගේ හිත. අන්තයට ගිහිල්ලා අන්තයට වැටිලා හිත අන්තගාමී ලෝක උපාදානයන් කෙරෙහි බැඳී පැවතුනොත් පිනතුනේ, ඇසිපිය හෙලා පියා ගන්නවත් එක්කම පිනතුනේ, ඒ අන්තයට අදහාල උප්පත්ති භාවයන් සසර සැකසෙනවා. ගති ස්වභාවයේ මොකද්ද කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න. දැන් බලන්න මේ මොහොතේ ඔබ ඉන්නේ මොන ගතියෙන්ද? ඔබ තුල තියෙන්නේ දිව්‍ය ගතියක්ද, තිරිසං ගතියක්ද, යක්ෂ ගතියක්ද, පෙරේත ගතියක්ද, නිර ගතියක්ද, එහෙම නැත්නම් රහතන් වහන්සේ කෙනෙක්ගේ ගතියක්ද, බුදු කෙනෙක්ගේ ගතියක්ද, කාගේ ගතියක්ද ඔය තියෙන්නේ? දැම්ම ඒක පරීක්ෂා කරලා තේරුම් ගන්න. එතකොට ලේසි ගමන යන්න. තමන්ට අහුවෙන්නේ නැද්ද තමන්ගේ ගතිය? අහුවෙන්නේ නැති වෙන විදියක් නෑ. තමන්ගේ කටේ ටොපියක් තියෙනවා නම්, දිවේ රසනාල වැඩ කරනවා නම්, ටොපියේ රහ මොකද්ද කියලා අහුවාම කියන්න බැරිද? කියන්න පුළුවන්නේ ටොපියේ රහ. ඉතින් ඒ වගේ පින්නතුනි, තමන්ගේ ගතිය තමයි තමන්ගේ රහ. දැන් බලන්න, පැහැදිලිව බැලුවම තමන්ගේ ගතිය පේනවා. හිත ඇතුලේ පදනමේ තියෙන ගතිය. පෙරේතෙක් ඉන්නව නම් පෙරේතයා පේනවා. ඔන්න පෙරේතෙක් ඉන්නවා. දෙවියෙක් ඉන්නව නම් අන්න හිත ඇතුලේ අන්න දෙවියෙක් ඉන්නවා. අන්න බ්‍රහ්මයෙක්, බුදු කෙනෙක්, ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නව නම් හිත ඇතුලේ අන්න හවල් දිව්‍ය ලෝකයේ සුදුසුකම් දරන මෙන්න ඒ ගති ලක්ෂණේ තියෙනවා. නිරසතෙක් ඉන්නව නම් පිනතුනේ අන්න අපායට සුදුසුකම් කියන ගිනි ජාලා මැද දැවෙන අන්න ඒ සිත තියෙනවා. පෙරේත ස්වභාවයක් තියෙනව නම් පිනතුනේ පෙරේත හැඩයකින් යුක්තව අන්න ඒ ගතිය පේනවා. මේ තියෙන ගතියෙන් දැන් ඔබ මිය ගියොත් ඒ ගතියට අනුවයි උපදින්නේ. හැබැයි ගති වෙනස් කරන්න පුළුවන්, ගති විමුක්ත කරන්න පුළුවන්. කොහොමද අපි ගති විමුක්ත කරන්නේ, ගති වෙනස් කරන්නේ? ගති කියන්නේ යම් පුරුද්දක් නිසා, යම් හැඩයක් නිසා, ඥානයේ මදකම නිසා, තණ්හාව තෘෂ්ණාව නිසා රැස්වෙච්ච දෙයක්. වැරදි තැනක සිත පිහිටුවා කටයුතු කිරීම හේතුවෙන් හටගත්ත දෙයක්. හරි තැන හිත පිහිටවනකොට පින්නතුනේ නැවතත් ඒ ගතිය වෙනස් වෙනවා. ඒ නිසා ලෝතුරා බුදු කෙනෙක් වැඩම කරලා පෙන්නනවා, මහණෙනි එහෙම නැත්නම් උපාසක උපාසිකාවනි, ඔබගේ උපාදානය ඔබට අහිත පිණිස පවතිනවා, අනර්ථය පිණිස පවතිනවා, අවැඩ පිණිස පවතිනවා, අපාය පිණිස පවතිනවා. ඕවා කෙරෙහි තියෙන තෘෂ්ණාව, තණ්හාව, මාන්නේ, දිට්ඨිය අතහැර දමන්න කියලා අනුශාසනා කරනවත් එක්කම සමහර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ඒ සියලුම තණ්හා මාන දිට්ඨි සියල්ල අතහැර දානවා. සමහර අය ඕක පිළිගන්නේ නැහැ. ඒ සිතම අල්ල ගන්නවා. දේවදත්ත වෛර සිතම අල්ලගත් අතහැරීනේ. ඒ සිතෙන් ගැවිචි මහ නරකේ ඉපදුනා. අජාසත් වෛර සිතම අල්ලගත්තා. ඒ සිත කර්මපතයක් බවට පෙරළුණා. නිවන් දකින්න පින් තිබු කෙනෙක් නිවන් දකින්නවත් පින නැතුව කොච්චර සාසනික දේවල් කරත් අපායෙන් බේරෙන්න බැරි වුණා. සෑම දේකම පින්නතුනි ආදීනවය බලන කල ඒ දේවල් වලින් නික්මෙන්න, ඒවයින් අත්හරින්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් පින්නතුනි බාහිර ලෝකයෙන් නෙමෙයි ඔබ නික්මෙන්න ඕන, අත්හරින්න ඕන, ආධ්‍යාත්මික ලෝකයෙන්. ආධ්‍යාත්මිකව තියෙන මාන දිට්ඨි වලින්, මමංකාරයෙන් මිදුන නම් පින්නතුනේ ලොකුම බන්ධනයෙන් මිදුනා කියලා තමයි කියන්නේ. මමංකාරයෙන් නොබැදී සුළුසුළු බන්ධනවලින් නිදහස් වූවාට ඒව එච්චර වටින්නේ නැහැ පින්නතුනේ. අපි හිතමු මමංකාරය කියන එක එක තරාදියක එක පැත්තකට දානවා. ලෝකයේ තියෙන අනිකුත් සියලුම බැඳීම් ටික අනිත් පැත්තට දානවා. ඒත් පින්නතුනේ තරාදිය නැමෙන්නේ අර මමංකාරය දැම්පු පැත්තට. ඒකට හේතුව මමංකාරය බරයි අර ඔක්කොටම වඩා. ඒ නිසා තමයි පින්නතුනේ සියලු ප්‍රශ්න ගැටලුවලට මූල සාධකය හැටියට මේ මමත්වය, මේ මමංකාරය ඉවත් කරන්න කියලා කියන්නේ. ඇති දෙයක් නෑ පින්නතුනේ. ඒකේ තියෙන දිට්ටියක් නැති දෙයක් ඇතේ කියලා ගත්ත රැවටීමක් මුලාවක් තියෙන්නේ. ඒ මුලාව මහා බලවත්. ඒ මුලාව ඉතාම බලවත්. ඒ මුලාව මහා චිත්ත ආවේගයක් සකසනවා. ඒ මුලාවට හසු නොවී සිටීමට හැකියාව තියෙන්නේ ඒ සිතෙන් අයින් වුණොත් විතරයි. දැන් උදාහරණයක් වශයෙන් අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ පින්නතුනේ. ලංකාවේ යුද්ධ තිබුණ කාලයක්. දැන් නම් ඉතින් මිනිසුන්ට අමතකයි තිබුණද රැඳ කියලා. දැන් ඉතින් අවුරුදු 71ක් අපි මොනවද කරේ කියේ කෑ ගහනවා මේ 71කින් භාගයකට වැඩි යුද්ධම තිබිච්ච රටක්. ඒ මිනිස්සුන්ගේ තියෙන ඥානවන්තකම හා ශ්‍රේෂ්ඨත්වය නිසා ඉතින් කට්ටිය තීරණය කරා මේ රටේ වාසය කිරීම කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා. අපේ අධ්‍යාපනයට වැදගත්කමක්වත්, අපේ දරුවන්ට වැදගත්කමක්වත්, අපිට අනාගතයක්වත් නැහැ කියලා තේරුම් අරගෙන ඒගොල්ලෝ මොකද කරේ? වෙන රටකට ගියා. ඊට පස්සේ වෙනතුනේ වෙන රටකට ගියපු අයට බලපෑම්, මේ රටේ තියෙන නීති බලපෑම්, යුද බලපෑම්, ත්‍රස්තවාදී බලපෑම් ඔය එකක්වත් නැහැ. ඒගොල්ලන්ට මේකේ තියෙන එකක්වත් බලපාන්නේ, මේ රටේ තියෙන නීතියක්වත් බලපාන්නේ. ඒගොල්ලන්ට බලපාන්නේ මේ ඉන්න රටක නීතියක් පැවැත්මක් තමයි බලපාන්නේ. අන්න ඒ වගේ තමයි වෙනතුනේ මේ මමත්වයේ කියන එක අතහැර ගියාට පස්සේ, මේ ලෝකයේ කියන එක අතහැර ගියාට පස්සේ මේ ලෝකයේ තියෙන බලපෑම එකක්වත් නැහැ. ඒ ලෝකයේ තුල තියෙන කම්පන එකක්වත් නැහැ වෙනතුනේ. දැන් අපි මේ රටේ ඉන්න ඕන නිසානේ අපි මේ රටේ දේශපාලනය ගැන කතා කරනවා, මේ රට හදන්න කතා කරනවා, මේ රට දියුණු කරන්න කතා කරනවා. ඇයි? අපි මේ රටේ ඉන්න නිසා. මේ රට අතහැරලා ගියාම ඒකක්වත් නැහැ වෙනතුනේ. මේ රට අතහැරලා ගියාම ඒකක්වත් නැහැ. ඒ නිසා කරන්න තියෙන්නේ අපි ළඟ තියෙන මේ රටත් අපි අතහැරලා යන්න ඕන. මේ දුක් විඳින රට අතහැරලා යන්න ඕන. ඇස කන නාසය දිව ශරීරය මන කියන මෙන්න මේ රට අතහැරලා යන්න ඕන. මේ පළාත් 6කට බෙදලා තියෙන මේ රට අතහැරලා යනවා. කොහරද යන්නේ? ලෝකෝත්තරත්වයට. ඊට පස්සේ මේ ඉන්ද්‍රිය ලෝකේ නීතියක් අදාළත් නැහැ, ප්‍රශ්නත් අදාළත් නැහැ. ඒ ලෝකෝත්තරත්වයේ වාසය කරනවා. අන්නේ අවස්ථාවේ ස්වභාවය තමයි අර මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරේ. ඊට පස්සේ පවතින පිනතුනේ ස්වභාවය. හදන්න යන්නේ ස්වභාවයක් පවතින්නේ. දැන් මේ මනුස්සයා හරි මේ ස්වභාවයක් පවතිනවා, මේ ස්වභාවය තුළ ජීවත් වෙනවා නම් ඒ මනුස්සයා පෝසත් කෙනෙක්. ස්වභාවය තුළ ජීවත් නොවන තැන තමයි මනුස්සයාගේ පෝසත්කම නැති වෙලා තියෙන්නේ. දුප්පත් කමේ කියල කියන්නෙත් සිතුවිල්ලක්, පෝසත් කමේ කියන්නේ සිතුවිල්ලක් වෙන්නතුනි. මමේ කියන්නේ සිතුවිල්ලක්, මගේ කියන්නේ සිතුවිල්ලක්, මගේ ආත්මය කියන්නේ සිතුවිල්ලක්, මගේ ශරීරය කියන්නේ සිතුවිල්ලක්, මගේ ආකල්පය කියන්නේ සිතුවිල්ලක්. එතකොට මෙතන මමෙක් නැහැ කියන්නේ ඒකත් සිතුවිල්ලක්. එතකොට කොහෙන්ද සිතුවිල්ලේ නිදහස් වෙන්නේ? අන්නේ නිසා සංඥාවෙන් අපිට මේක දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. සංඥාවෙන් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ. පිනතුනේ මිනිස්සෙකුට ජීවිතේ හැමදාම නිදාගත්තට, හැමදාම නිින්දක් ලබා ගත්තට පැය 24න් පැය 6 7ක් අහකයක් හතරක් පහක්වත්. නමුත් නිදා ගත්තට නිින්ද අත්විඳින්න බෑනේ. නිදා ගත්තට පස්සේ මම නිදී කියලා දන්නේ නැහැ. නිදා ගත්තාම මම නිදී කියලා දන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි පිරුතුන. නිරෝධ සංඥාවට පැමිණියාම මම නිරෝධ සංඥාවයි කියලා දන්නවත් විදියක් ඉතින් මේ මමෙක් හැටියට නිරෝධ සංඥාවට ළඟා වෙන්නේ ඈම හරියට අර මම නිින්ද අත්විඳින්න උත්සාහ කරන උත්සාහය හා සමානයි. හැමදාම උත්සාහයෙන් ඉන්නවා, නමුත් වැඩේ කරන්නේ නෑ. නිින්ද යනවා තමන් දන්නේ. දැන් රක්ෂණ පහසුකම් හරි මිනිස්සුන්ට නිින්ද ගියාම ඒක ලබා දීමට ඒකට හේතුව තමයි ඒක ඇත්ත වශයෙන්ම පුජ්‍යලයා දන්නේ නැතුව සිද්ධ වෙන සිද්ධියක් නිසා. වාහන අනතුරුවලදී නිින්ද ගියාම දෙනෝ රක්ෂණය. ඒකට හේතුව ඒ පුජ්‍යලයාට පාලනයෙන් තොරව සිද්ධ වෙන දෙයක් ඒක. එහෙමනම් මේක තේරුම් කරලා දෙන්න බැරි දෙයක් තේරුම් කරලා දෙනවා. පින්නතුන් එක විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගෙන මේ දුර්ලභව ලැබුණු මනුෂ්‍යාත්ම භාවයේ ප්‍රතිලාභය ලබන්න මහන්සි වෙන්න ඕන. එහෙමනම් නිවන් දකින්නවා කියලා කියන්නේ රූපය, වේදනාව, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පහ දුරු කිරීම, මේ පහ ආශ්‍රය නොකිරීම, මේ පහ ඉලවා දැමීම, එහෙම නැත්නම් මේ පහින් නික්ම යාම, මේ පහ සමග කිසිම සම්බන්ධතාවයක් ඇති කර නොගැනීම තමයි නිවන් දකීම කියන්නේ. ඒකට කියනවා පංච උපාදානස්කන්ධය නිරෝධ කරනවා. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ පින්නතුනේ මේක ආර්ය ශ්‍රාවකය මේක භාවිතා කරනවා. රූපෙත් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරෙත් තියෙනවා, විඥානෙත් තියෙනවා. හැබැයි නැත්තේ මොකද්ද? මම මගේ ආත්මය කියන ස්වභාවය නෑ. ඒ කියන්නේ කාර් එක විකුණලා. කාර් එක පේනවා, කාර් එක තියෙනවා, කාර් එක විකුණලා. දැන් එකම ගෙදර ඉන්නවනේ සමහරලාට එහෙම විකුණ ගන්න අය. අක්කගේ කාර් එක මල්ලිට දෙනවා. දැන් ඒ ගෙදරම කාර් එක තියෙනවා. හැබැයි මගේ නෙවෙයි කාර් එක. නැත්නම් මල්ලිගේ කාර් එක අයියට විකුණනවා. ඒ කාර් එක ඒ ගෙදරම තියෙනවා. හැබැයි මල්ලිගේ නෙවෙයි කාර් එක. ඈ? එහෙම වෙන සමහරලාට මන් දන්නේ නැහැ. මහත්තයාගේ කාර් එක නෝනට විකුණන වෙලාවලුත් තියෙනවා. නෝනගේ කාර් එක මහත්තයාට විකුණන වෙලාවලුත් ඇති. එතකොට මහත් එකනේ මේ කාර් එක මගේ කාර් එක අල්ලන්නේ එහෙම තියෙනවා දැන් සමහර ඒක ගෙදරක් තියෙනවා ඒ ගෙදර උදේට ඒ ගෙදර මේ මුදල් මේ පසුබිමක් අඩුපාඩුවක් කියලා ගේ විකුණනවා ගෑ අයිතිකාරයෙම කියනවා හරි මගේ විකුණනවා මේ මං ගේ ගන්න රෙන්ට් එකට දෙන්නම තමයි ඔයගොල්ලෝ රෙන්ට් එකට ඉන්නේ දැන් ඒගොල්ලෝ ගේ විකුණලා රෙන්ට් එකට ඉන්නවා ඒගොල්ලන්ගේ ගේ විකුණන ඒගොල්ලෝම ඒ ගෙදර වාසය කරනවා මොකද නැත්තේ හිතේ අයිතිය නැහැ. දැන් කලින් අයිතිය ඇතුව වාසය කළා. දැන් වික්කට පස්සෙත් ඉන්නවා. වටපිටාවේ ඇයට ඉන්නවා පේනවා. පෙනුනට ගෙදර ඇතුලේ ඉන්න අය විතරයි දන්නේ අපි දැන් ඉන්නේ කුලියට කියලා. ඒ වගේ පින්නතුනි මමත්වයේ දුරු කරපු කෙනෙකුත් එතන ඉන්නවා පේනවා. පෙනුනට ඇතුලේ ඉන්න කෙනා විතරයි දන්නේ මම මේ ඉන්නේ කුලියට කියලා. ඒ වගේම වාහනේත් එහෙමයි. තමන්ගේ වාහනේ විකුණන වාහනේ විකුණන කෙනා කියනවා එයා අහනවා මේ ඔයා මේක විකුණලා දැන් මොකද කරන්නේ? මම කුලියට වාහනයක් අරගෙන ටික කාලයක් දුවනවා කියලා කිව්වහම මේ වාහනේ ගත්ත කෙනා කියනවා මම ගන්නෙත් මේක කුලියට දෙන්න. ඔයාම කුලියට දුවන්න. මෙනිහා එකඟ වෙනවා. දැන් කාර් එක විකුණලා එයාම ඉන්නවා. එයාගේම කාර් එකේ යනවා. දැන් කවුද යන්නේ? කුලී කාර් එකේ. ඉස්සෙල් අයිතිකාරය කාරකේ දැන් කුලී කාරකේ හැබැයි මේ වටපිටාවේ ඉන්න අයට හොයන්න බෑ මේක කුලීද අයිතිද කියලා කාගේ ළඟද මේ සංඥාව තියෙන්නේ අනේ අපිට පාරේ කෙනෙක් ඇවිදගෙන යද්දි කියන්න බෑ මෙයා සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියේ ඉන්නවද නැද්ද කියලා මෙයා මිත්‍යා දෘෂ්ටි ඉන්නවද නැද්ද කියලා මෙයාගේ ආගම මොකද්ද කියලා කියන්න බෑ මගෙන් නම් ඉතින් ඇහුවම මං කියන ආගමක් නෑ කියලා මොකද මට කොහොමවත් ආගමක් නෑනේ ඒ කියන්නේ ආගම් ඔක්කොටම ගරු නොකරනවා කියන එකක්ද මේ ඔක්කොටම ගරු කරනවා කියන එකක් නෙමෙයි වෙන එකක් තේරුණා නේද ඔක්කොම ආගම් පිළිගන්නවා කියන එකක් නෙමෙයි පිළි නොගන්නවා කියන එක නෙමෙයි වෙන එකක් ආගම් කියන පිනතුනි අර ගොම් බඳින කණු වෙනි. ඒ වෙල්ලේ ආයවල් අයිනේ ඔය තියෙනව කණු. ඔය කණු වල ගෙනල්ලා එක එක ගුණා එක එක වර්ණ වල පාට වල ගොනු ගෙනල්ලා ඔය කණුයි බැඳලා දානවා. ඒ නිසා මේ ලෝකේ යම් යම් ආගම් තියෙන්න ඕන මොකද මේ ලෝකේ බහුතරයක් කියන්නේ හරක්නේ. ඒ හරක් අල්ලලා කොයි හරි බැඳලා තියන්න ඕන. පින්නතුනේ සතා පරිවර්තනය වෙලා තියෙනවා ක්‍රමානුකූලව යම් යම් ආකාරවලට නමුත් පරිවර්තනය වුණාට ඒ පරණ සතාම තමයි තාමත් ටයිකෝඩ් දාගෙන ඉන්නේ අර වෙනස තියෙන එදා මුවා පස්සේ දුවලා ඊතලෙන් විදලා කරේ තියාගෙන ඇවිල්ලා හැම ගහලා කෑවා. දැන් දෙන්නේ ඩයිකෝට් එක දාගෙන ගිහලා සුපර් මාකට් එකෙන් සීතකරණයෙන් අරන් ඇවිල්ලා කන එක එච්චර වෙනස තියෙන්නේ. නැත්තම් සදායි කාමයි. අපිත් සත්තු උනොත් සත්තු අපි ඒ සත්තුන් අතර යම් කිසි පරිකල්පන ශක්තියක් ඇති ඥාන ශක්තියක් ඇති දියුණු සතෙක් වුණා. ඉතින් අපි මේ සත්ව හැටියට යම් කලමනාකාරීත්වයකින් යම් නුවණ මෙහෙවීමකින් මොලේ වර්ධනය වීමකින් අපි වාසය කරනවා ඒක තවත් තීව්‍ර කරගන්න තමයි මේ විදර්ශනා ක්‍රමවේදය හඳුන්ලා දෙන්නේ. ඉතින් මේ වැඩසටහන පුරාවට පින්නතුන්ට හිතන්න දේවල් තිබුණා, හිතන්න යොමු කළා. ඒ හැම මොහොතකම ඔබේ චින්තාමය ප්‍රඥාව දවසින් දවස ටිකෙන් ටික අඩියෙන් අඩිය ඉහළට ගමන් කරනවා. ටිකෙන් ටික අඩියෙන් අඩියට ටිකෙන් ටික ඉහළට ගමන් කරනවා. දැන් අපි ඉගෙන ගත්තා අද සිහිය කොහෙවත් පිහිටවන්න උවමනාව නෑ. මොකද හේතුව? පිහිටවන්න තැනක් නැති නිසා, පිහිටවල වැඩකුත් නැති නිසා. සිහිය කියන එක තුල අපි ගන්නෙත් පංච උපාදාන ස්කන්ධයමයි. මේ තියෙන සිහියට බලන්න පුළුවන්කම තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන එකමයි ගිහිල්ලා පිහිටවන්නේ. එහෙනම් පංච උපාදාන ස්කන්ධය මතම සිහිය පිහිටවල වැඩක් වෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තද? දැන් සිහිය පිහිටවන්න උත්සාහ කරන්නේ. මේකත් හරියට අර එක කොළු ගැටයකට ලබා දුන්න උපදේශය වගේ. ඒක හාමුදුරු කෙනෙක් කොළු ගැටයක වෙරළක් අයින වාඩි වෙලා ඉන්නකොට කිව්වලු, කොල්ලෝ ඔහොම ඉතින් රස්තියාදු වෙලා හරියනවද? මේ තරුණ කාලේ මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන නේද කිව්වලු. ඊට පස්සේ කොළු ගැටේ ඇහුවලු, ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ගෙන හොඳට ඉගෙනගෙන ඊට පස්සේ ඔබට මේ වෙරළ පැත්තේ හොඳ රස්සාවක් වැඩපිළිවෙලක් ආරම්භ කරන්න පුළුවන්. ඊට පස්සේ හොඳ පෝසතෙක් වෙලා, හොඳ යාන වාහනවල බෝට්ටුවල අයිතිකාරයෙක් වෙලා, හොඳ ගෙවල් දොරවල් හදාගෙන, ළමයි බමයි හදාගෙන, ඊට පස්සේ තේ විශ්‍රාම ගියාම හැන්දෑවට බාර් එක පැත්තේ ගිහිල්ලා ඇවිල්ලා බොහෝම හුදකලාවේ මේ වෙරළේ තියෙන ඉර බහින ලස්සන බලාගෙන විවේක සුවයෙන් ඉන්න පුළුවන් කියවලු. ඉතින් ඒ කොල්ල කියවලු, ඒක තමයි දැන් කරන්න කිව්වලු. අවසානයට අතහරින එක මුලින්ම අතහැරලා, ඔබ මොන තලයේ සිටියත් අවබෝධයෙන් ඔබට සිටින්න පුළුවන් නම් එතන තමයි පෝසත්ම තැන. මනුස්සයා ලොකු තරඟයකට ඇදලා දාලා තියෙන ඒ තරඟයේ මත පින්නතුනේ මනුස්සයා දුවනවා දිවිල්ලා ඉවරයක් නෑ පින්නතුනේ. මේ ආධ්‍යාත්මික සුවය නෙමේ පිනුතුරි මනුස්සයට ජයග්‍රාහී ජීවිතය කියලා පෙන්වලා තියෙන්නේ. හොඳ ගියක්, යාන වාහන, බලය, නිලය, තානාන්තර වගේ දේවල් තමයි ඔවුන්ගේ ඔළුවේ තියෙන්නේ සාර්ථකත්වය කියලා. එහෙම නෙමෙයි පින්නතුනේ. සන්තුට්ටි පරමන්දනං, අපේ සිත්වල සතුට රැක ගන්න පුළුවන්කම තියෙනවා නම්, සහනශීලීත්වය රැක ගන්න පුළුවන්කම තියෙනවා නම්, ඒක තමයි පරම ධනෙ. මේ සතුට හැම කෙනෙක්ගෙම හිතේ නේ. මං හොඳට ওই මිත්‍යා දෘෂ්ටික ආගම්වල ඉන්න මිනිස්සු එහෙම හොඳට බලන්නේ එයාව සතුටෙන් ඉන්නවද කියලා බලන්නේ ඉස්සෙල්ලා. සතුටෙන් ඉන්නවා නම් එයාගේ චින්තනය හොඳයි. එයා දුකෙන් ඉන්නවා නම් චින්තනයේ දුර්වලතාවයක් තියෙනවා. සතුට කියන්නේ මොකද්ද? විඳින සතුටකුත් තියෙනවා, ලෝකේ නොවිඳිනා සතුටකුත් තියෙනවා. මේ කතා කරන්නේ විඳින සතුට ගැන එහෙම නෙමෙයි. විඳින සතුට හැමදාම දුකට පෙරලෙනවා. හැමදාම බුදුදහම කතා කරන්නේ සතුටෙන් ඉන්න කියලා කතා කරන්නේ විඳින සතුට ගැන නෙමෙයි. නොවිඳින සතුට. ඒ කියන්නේ උපාදානයේ නොකිරීම හේතුවෙන් ලැබෙන සතුට. තණ්හා නොකිරීමෙන් ලැබෙන සතුට, ලෝභ නොකිරීමෙන් ලැබෙන සතුට පින්නතුනේ. මේ දේශනාව තුළින් අපේ පින්නතුන් අලුත් අලුත් අදහස් එකතු කරනවාද, එකතු කරගත් අදහස් ටික ටික හලනවාද? කල යුත්තේ ඒකයි පින්නතුනේ, එකතු කරගත් අදහස් ටික ටික හලන්න ඕන. අලුත් අලුත් අදහස් එකතු කරගන්න නෙමෙයි, අලුතෙන් දෙයක් නෑ ලබා ගන්න, තියෙන දේ හලන්නයි තියෙන්නේ, තියෙන දෘෂ්ටිය හලනවා. ඊට පස්සේ වෙනතුනේ අපිට බොහොම සහනශීලී ජීවිතයක් ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රධාන දුක දුරු කරන්න හැකියාව තියෙනවා, සක්කාය දිට්ඨිය දුරු කරන්න හැකියාව තියෙනවා. සක්කාය දිට්ඨිය දුරු කරොත් තියෙන වාසිය තමයි පින්නතුනේ සිතවිල්ලකින් අන්තයකට යන්නේ, සංකල්පයෙන් අන්තයකට යන්නේ, ලෝභයෙන් අන්තයට යන්නේ, ద్వේෂයෙන් අන්තයට යන්නේ, මෝහයෙන් අන්තයට යන්නේ. අන්තයට නොයන හේතුවෙන් සතර අපාගාමි වෙන්නේ නෑ. කියන්න බෑනේ පින්නතුනේ ඔය ඔය තියෙන සිතවිල්ල කොයි වෙලාවෙ අන්තයකට යයිද දන්නේ නෑ. දැන් මේ අද ආදරයෙන් අන්තයට ගිහිල්ලා ඉන්න ස්වාමි පුරුෂයාට හරි ස්වාමි දියණියට හරි ඒ මිනිස්යාම වයසටම ගියාටම පස්සෙම හරි මෙන්න ආයි වෛරයෙන් අන්තයට යනවා. මේක මහා පිස්සු ලෝකයක් වෙනසයි. මේ හොඳට ශ්‍රද්ධාවෙන් ඉන්න හාමුදුරුවන් වහන්සේ කෙරෙහිම, ඒ හාමුදුරුව කෙරෙහිම මේ බොහෝම ශ්‍රද්ධාවෙන් ඉන්නවා, ආයි මෙන්න වෛරයෙන් අන්තයකට යනවා. මං ඒක දැක්කා වෙයි. දැන් ඔය මම කොළඹ හත විපස්සනාය වැඩ හිටියා, හාරස්පත්තුවේ අරියවංශා ලංකාර හාමුදුරුවොත් එක්ක උන්වහන්සේ සමගාමීව ඒ කටයුතු කරා. කරන කාලේ උන්වහන්සේගේ කකුල් දෙක ඉඹ ඉඹ වැදපෙවුන් ආයි වෙන්න උන්වහන්සේට විරුද්ධව ආවා. උන්වහන්සේට නඩුත් දාලා ප්‍රාස දාලා මේ කකුල් ඉඹ මිනිස්සු මේ ඒක නිසා මේ කොයි වෙලාවෙ මේ අන්තයකට යනවත් දන්නේ මමත්වයෙන් ඉන්න මිනිස්සුන්ගේ හැටි. ඉතින් අනිත් ගිහි ජීවිතේ උදාහරණ නම් වැඩක් නැහැ. මේ හොඳට ලව් කරගෙන ආදරෙන් ඉන්න එවුන් ආයි ගිහිල්ලා ඔන්න ඩිවෝස් නඩු දාලා වන්දි ඉල්ලනවා. ඒවනම් ඉතින් අහගන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේ එකම පවුලේ ඉන්න සහෝදර සහෝදරයෝ දේපළවලට නඩු දා ගන්නවා, අම්මට තාත්තට විරුද්ධව නඩු දානවා. මන් දන්න එක අම්ම කෙනෙක් ඉන්නවා, එයාට නඩු දාලා තියෙනවා. දරුවෝ දෙන්න එකතු වෙලා අම්මා විතරයි ඉන්නේ. අම්මට නඩු දැම්ම දෙපළට ගිහිල්ලා. නඩු දැම්මට පස්සේ අම්මත් ඩිංගස් සැරයි අත ඇරියේ නෑ. හාමුදුරනේ මාත් නඩු කියනෝ, නඩු කියලා අරගෙන ඕකුන් එහෙකුටවත් දෙන්නේ නෑ. මහා භාරකාරයෙක්ට දානවා මං කිව්වා ඔය ටික පිහින්නම. කොහොමද වැඩේ? අම්මත් අතාරින්නේ, දරුවොත් අතාරින්නේ. ඒ අයටම ගැළපෙන අය. එහෙමනම් ද්වේෂයෙන් අන්තය කර යන ස්වභාවය හරිම භයානකයි. ඉතින් ඒ සිතිවිල්ල අල්ල ගැනීම නිසානේ. ස්වභාවයෙන් ඉන්නව නම් පින්නතුනි, මමත්වයෙන් ඉන්නව නම් දරුවොත් මමත්වයෙන් තොරව ස්වභාවයෙන් ඉන්නව නම්, ඒ වගේම අම්මා තාත්තලත් මමත්වයෙන් තොරව ස්වභාවයෙන් ඉන්නව නම් ලස්සන උත්තරයක් නෙවෙයි හැම දෙයකටම එන්නේ. අම්මා තාත්තටත් අම්මට ස්වාධීනව ඉන්න උමනා තැනක් ඇතිනේ. හරි, අම්මට ඒ දේ තිබුණාවේ ඒක අම්මගේ කැමැත්තක්. අම්මා තාත්ත සතුටින් මේ ටික දෙන්නේ. හරි, ඒ ටික මෙහෙමයි, හරියට මෙහෙමයි, මේකට මෙහෙමයි කියලා ඒකේ සාධාරණත්වය දකින්න පුළුවන්. ඕම මදහත්ව මේ තණ්හා මාන දිට්ටි වලින් මිනිස්සු කටයුතු කරන්න ගියාම මේ පුදුමයි කියන්නේ පින්නතුනේ. මේ ඔක්කොම කරන්නේ හොඳට බනහන මිනිස්සු. දැන් අර එහෙම දරුවෙක් හිටියා, ඒ දරුවා ඒක කියනවා, අනේ හාමුදුරුවනේ මේ සෝම හාමුදුරුවන්ගේ වංගත වගේ ඉන්නේ මේ මිනිස්සු. නමුත් මේ යක්කු මට නඩු දානවානේ. බනහන්නේ මෙහෙමයි. දරුවෝ අඬලා කියනවා, අනේ බලන්න හාමුදුරුවනේ මට දීපු දෙයක් නෑ, මේ අම්මල මොකන්ද කරේ, මට දුන්නේ අර නුගේගොඩ ගෙයයි BMW එකයි විතරයි, කිසි දෙයක් මට දුන්නේ නෑ. එහෙම කියන මම නුගේගොඩ අක්කර භාගයේ ගෙයක් තියෙනවා, අයියට දුන්න, අර කඩේ දුන්න, අර ෂෝරූම් එක දුන්න, මේක දුන්න, මට නෑ. ගුණයක් දහමක් නැතුව ළමයි හදනවට යස වැඩේ. නිවි හැනහිල්ල මැරෙන්නවත් තැනක් නෑ. ඒ පුතා ඒ කඩේ ලියෝගෙන තියෙන තාත්තට කියලා තාත්තා ගෝණියක දාලා අරන් ගිහිල්ලා, පොඩි තාත්ත කෙනෙක් පොඩි ශරීරයක් තියෙන ගෝණියක දාලා වැදලා අරන් ගිහිල්ලා බලෙන් අස්සන් අරගෙන කඩේ ලියෝගෙන. ඊට පස්සේ තාත්තා කොහෙද පාරක් අයින් කරලා දාලා ගිහිල්ලා. චෝක් වැඩ. ගුණ දහම් නැතුව ඉන්ටර්නැෂනල් ස්කූල් වල යවලා ආගම් දහම් නැතුව මුන්න හදනවට ප්‍රතිවිපාක. අතහැරීමක් පුරුදු කරන්න නැතුව, ඉවසීමක් පුරුදු කරන්න නැතුව, තණ්හාවෙන් මානෙන් දිට්ටියෙන් ඉස්සරහට ගියා. අම්මල තාත්තල හිටුව ජීවිතයේ තියෙන එකම ජයග්‍රහණය මිල මුදල් සල්ලි භාගේ විතරයි කියලා ඔන්න ප්‍රතිවිපාකේ. ධනය කියන්නේ දිවි පැවැත්මේ එක සිද්ධාන්තයක් තමයි. නමුත් ගහක මේ කොළ විතරක් තිබිලා වැඩක් වෙන්නේ නෑ. ගහක් ශක්තිමත් වෙන්න ඕන, ගහයි ලොකු අතුපතර තියෙන්න ඕන, අරටුවක් තියෙන්න ඕන, ඒකේ ගෙඩිමල් හැදෙන්න ඕන. නැත්තම් නිකන් කොළ ගොඩක් විතරයිනේ, වැඩක් නෑනේ. ගහක කොළ කියන්නේ අපි හිතමු මිල මුදල් කියලා. නමුත් ඒ කොළ රැඳෙන්න ලොකු විශාල ගහක් වෙන්න ඕන, අරටුවක් තියෙන්න ඕන, ජීවිතේ හරයක් තියෙන්න ඕන. අන්නේ පද්ධති සියල්ල එකතු වෙච්ච තැන තමයි ගුණවත්කම, නැනවත්කම, ධනවත්කම. අන්නේව රැඳිච්ච තැන තමයි අර්ථපූර්ණ ජීවිත, අර්ථපූර්ණ දරුවන් අපිට හදාගන්න පුළුවන්කම තියෙන. ඉතින් දැනුම නම් ගොඩක් ගොඩ ගහනවා. දැනුම ගොඩ ගහලා වැඩක් නැහැ තවොද්දිරියටත්. මේ දැනුමෙන් යන්න පුළුවන් තැනක් නැහැ පින්නතුර. මේ දැනුමට ලෝකේ තව ඉදිරියටත් භෞතික ලෝකෙවත් ආධ්‍යාත්මික ලෝකෙවත් ඉඩක් නැහැ. ප්‍රායෝගිකත්වයටමයි සෑම විටම ඉඩ තියෙන්නේ. පීනන්න දන්නවද? ඔව් දන්නවා. පීනන්න පුළුවන්ද? බැහැ. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? කෑම උයන හැටි දන්නවද? දන්නවා. කෑම උයන්න පුළුවන්ද? බෑ. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? භාවනාව කියන්නේ මොකද්ද දන්නවද? ඔව් දන්නවා. හිත එක කරගන්න එකනේ. භාවනා කරන්න පුළුවන්ද? භාවනා කළ ප්‍රතිලාභ තියෙනවද? නැහැ. එහෙමනම් ඒම ලෝකේ වැඩක් වෙන්නේ නැහැ. ඒ ලෝක වෙනක් වෙන්නේ. තමන් දන්නේ සුළු දේවවත් ප්‍රායෝගිකත්වයෙන් එතෙන්ට එන්න ඕන. ඒ නිසා පින්නතුන්ට මහා ලොකු දිගින් දිග දිගින් දිග දිගින් දිග විශාල සූත්‍ර ධර්ම ගොඩ ගන්නවට වැඩිය මේ දන්න එකම කාරණේ දෙක තුල පින්නතුන් අවදි කරන්න ඕන. බුදුහාමුදුරුව ලොකු දේවල් වලින් නෙමෙයි මිනිසුන්ගේ ජීවිත අවදි කරලා තියෙන්නේ බොහෝම පොඩි තැනින්. වඩු වැඩ කරන මිනිස්සයා වඩු වැඩ කරන දේවස්සේ, ගොවිතැන් කරන මිනිස්සයා ගොවිතැන ඔස්සේ, රන් කරුවා රන් ක්‍රියාවලිය ඔස්සේ, මැජික් පෙන්නන මිනිස්සයා ඒ මැජික් පෙන්නන කාරණයක් ඔස්සේ තමයි මේ නිවන් අවබෝධ කළේ පින්නතුනේ. එහෙම නැතු ලොකු කාරණාවන් වලින් නෙමෙයි. අපිත් ජීවිතේ නිවන තෝරගන්න ඕන අපි ජීවත් වන පරිසරයේ දෙයකින්මයි. මොකද හේතුව අපිට සංවේදී අපි ජීවත් වන පරිසරය. අපි කරන රස්සාව තුලින්මයි අපි නිවන් අවබෝධය කරගන්න ඕන. අපි කරන දේ වෙනතුනේ අපිට සංවේදී. අතීත කතාවකින් නෙමෙයි මේ මොහොතේ අපි කරන දේත් එක්ක මේ මොහොතේ මනස පවත්වන ආකාරයත් එක්ක තමයි අපි නිවන් ධර්මය අවබෝධ කරගන්න ඕන. හරි. දැන් අපි පිනතුන් නිවන කොහෙද තියෙන්නේ? මොකද උත්තරේ? දන්නේ නැහැ. නිවන කොහෙද තියෙන්නේ? තියෙන දිශාවක් නැත. නිවනේ වර්ණය වර්ණයක් නැත. නිවනේ හැඩය හැඩයක් නැත. ඒත් නිවන් දකින්නත් ඕනනේ. නිවන් දකින්න පුළුවන්ද? නිවන් දකින්න බෑ. එහෙනම් ඔයත් මේ මොකටද උත්සාහ කරන්නේ? මොකද අපි විද්‍යාත්මකව දන්නවා, තර්කයක් ඉදිරිපත් කළත් මේ හොඳට තේරෙනවා. වර්ණයක් නැත්තම් තියෙන දිශාවක් නැත්තම් වර්ණයක් නැත්තම් හැඩයක් නැත්තම් ඒක දකින්න ස්පර්ශ කරන්න අවබෝධ කරන්න බෑ. එන මොකද්ද ඔයගොල්ලෝ උත්සාහ කරන්නේ? වරද තියෙන ඔය ඇත්ත ළඟමයි. තාමත් දකින්න උත්සාහ කරනවා. තාමත් නිවන හැඩගන්වන්න උත්සාහ කරනවා. තාමත් නිවන අවබෝධ කරගන්න උත්සාහ කරනවා. එතනමයි වරද තියෙන්නේ. ඒ උත්සාහය අතහැරියනම් නිවන් එවලෙම දකින්න. දැන් නම් නිකන් ඔළුවේ වයර් මාරු වෙනවා වගේ නේද? ඔකේ බොහෝම ගැඹුරු කතාවක් උතර තියෙන හිතන්න. ඒක සිතද්දිම අවබෝධ වේවි. හරියට අර හොඳ ගෘහණියක් තමන් දකිනවා මේ මීයෙක් ඉන්නවා මේක ඇතුලේ මේ සබන් කෑල්ල චීස් කෑල්ල එහෙම මෙහෙම පොඩ්ඩක් කාලා යනවා. ඊටත් පාරවල් තියෙනවා. පොල් කෑල්ල එහෙම කාලා ගිහිල්ලා මෙන්න ඔයා හිතෙනවා දැන් මේක මීයෙක් ඉන්නවා හැබැයි පේන්නේ නැහැ. දැන් මේ ගෘහණිය මොකද කරන්නේ? මේ මොනවා හරි කොස්සක් හරි මොනවා හරි දෙයක් අරගෙන මෙයා කරන්නේ මේ අහු මුළු වලට ඔක්කොටම තට්ටු දාගෙන 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 යනවා. එහෙම නේද කරන්නේ? අහු මුළු වලට තට්ටු දාගෙන යාගෙන යනකොට මෙන්න එක දැන හිතලා පයින්නෝ. ඊට පස්සේ ඉතින් ඕක දොර වහගෙන මීය එළවල වැඩක් නැහැ. දොර ඇරලා දොර ඇරලා මීය එළවන්න නැත උට යන්න තැනක් නැහැ නේ. දොර අරින්න ඕනේ. කියන්නේ අපේ මනසත් අපි විවෘත කළා නිදහස් වෙන්නට. නැත්නම් ඉතින් දොර වහගෙන මීයක් දුවන මෙයක් දුවන වටේ. ඒ දොර ඇරලා තියලා ඌ එළෙව්වහම ඌ ඔන්න තියඳලා බලු හුස් ගාලා දුවනවා. අන්න ඒ වගේ තමයි වෙනුත්නේ. අපි අපේ මේ සක්කාය දිට්ඨික සියන ස්වභාවයට අපේ හිත විවෘත කළා. මේක අවිද්‍යාසහගත වේගයක්. මේ වේගේ මම තවදුරටත් පවත්වාගෙන වැඩන්නේ නැහැ කියන අදහසින් යුක්තව මේ වේගය දුරු කිරීම සඳහා මඤ්ඤමාන වේගය මමත්වයේ වේගය වෙනුවට මමත්වයෙන් තොර වූ වේගය කියන එක පවත්වන්න පුරුදු වෙනවා. ඉතින් අර එක භික්ෂුවක් හිටියා වෙනතුනේ මේ ගොඩාක් ලස්සනට බණ දහම් කියමින් සෑහෙන්න භික්ෂුන් වහන්සේලා පිරිසක් බිහි කළා. ඒත් මේ භික්ෂුව මේ රහත් බවට පත් වුණේ නැහැ. පත් වෙච්ච නැති එකනේ. ගොඩාක් භික්ෂු පිරිවර හදනවා. දැනුත් ඉන්නවනේ හිමය. රහත් වෙලා නැහැ. ඉතින් දැන් ගෝලයොත් අනිත් සාමිනාන්තලඟ උපදෙස් අරගෙන ඒ හාමුදුරුවෝ ගෝලයෝ රහත් වෙලා ඉන්නවා. නමුත් ඒ ගුරුන් වහන්සේ රහත් බවට පත් වෙලා නැහැ තාම. ඉතින් අවසානයේ ගෝල නමකට කියලා උපදෙස් ගන්න සිද්ධ වෙනවා. මේ භික්ෂුන් වහන්සේට මේ රහත් වෙන්න. දැන් ඉතින් හරි විලි ලැජ්ජාව. තමන්ගේ ගෝලයාගෙන් උපදෙස් ගන්නන ගෝලයා කිව්වා එහෙනම් ඉතින් මං කියන විදියටම කටයුතු කරනවා නම් මේ උපදෙස් දෙන්නම් කිව්වා. එතකොට බලන්න මඤ්ඤමානෙන් අමඤ්ඤමානයට ගන්න විදිය. ඉතින් අවසානයේ බොහොම අමාරුවෙන් කල්පනා කළා හා කියලා කිව්වා. හරි. එහෙනම් මෙතන ඉඳලා මං කියන විදියටම වැඩ කරන්න ඕන කිව්වා. ආ කිව්වා. ඉස්සෙල්ලම කිව්වා හරි දැන් හොඳ ලස්සන සිවුරකුත් පුරු මේ ඉන්න හාමුදුරන් කිව්වා අන්න අර වහින වෙලාවේ අර තියෙන අර මඩ ගොඩ තියෙන මිදුලේ ඕ අර මඩවලට ගිහිල්ලා ඉවරලා මම එපයි කියනකම් ඇති කියලා කියනකම් උඩ පනිනවා කිව්වා. කාටද කිව්වේ? ගුරුනාහසෙට. ඔයත්තන්ට කිව්වොත් අර මේ අන්න අර පිටේනට ගිහිල්ලා මං ඇති කියනකම් උඩ පනිනවා කියලා කියලා ඔක්කොටම පනින්ද? මොන පිස්සුද මේ උන්දල පනින්නේ? ඒ වුණාට නිවන් දකින්නත් ඕන. ඇත්තටම ඔබලා නිවන් දකින්න ඕන නම් මම කියනවා මෙතන ඉඳලා අතුරු ගිරියට දන ගන්න ඕන. කිලෝමීටර් 3ක් තියෙනවා. ලැස්තිද? මට කොන්දේසියක් දායි එහෙනම් ඔබ වහන්සේත් එන්න ඕන දැනගන්න කියලා. ඔබ වහන්සේ දන ගන්නවා නම් අපිත් එන්න. නැතුවනි අපිට විතරක් දන ගන්න බෑ කියයි. ධනහාමුදුරන්ටත් එහෙම කිව්වා නම් එහෙම නේද? දැන් අර ගුරුනාන්සේ කිව්වා නම් එහෙනම් ගෝල නම් මට විතරක් උඩ පනින්න බෑ. ඔවුනාන්සේ තැළු උඩ පනිනවා. එහෙම වුණොත් ඒක මමත්වයේ සංශෝධනය වීමක් විතරයි. මමත්වයේ දුරු කිරීමක් නෑ. එහෙමනම් අපේ තියෙන මේ මමත්වයේ මාන්නය යම් ආකාරකින් බෙදෙන්නත් ඕන. ඒක බෙදෙන්න ඕන. ඉතින් ඕක බිඳෙනව පින්නතුනේ එක එක අයගේ එක එක විදියට. දැන් එක මහත්මියගේ මමත්වයේ සම්පූර්ණයෙන් බිඳුණා. එතුමේගේ තිබුණු ව්‍යාපාර ටික ලොස් වුණාට පස්සේ ඔක්කොම ව්‍යාපාරය මේ දේව මේවා තිබිච්ච නිසා අවිද්‍යාවන්ත මානෙකින් ලොකු පිම්බීමකින් හිටියා. මේ ඔක්කොම මොනවා හරි හේතුවකින් වැරදි තැනක සල්ලි ආයෝජනය කිරීම හේතුවෙන් ලොස් වුණා එක පාට. ඊට පස්සේ හුලම් බැස්සා බණ ටික ඇහුව නිවන් දැක්කා. මානෙ ටික නැතුව ගියා. දැන් අපිත් නිවන් ධර්මයේ හොයන කාලෙ පින්නතුනේ එල්ලෙන්න වැලක් ගන්න ලණුවක් ගන්නවත් එහෙම හැකියාවක් නැහැ. ඒකත් ණයට කාගෙන් හරි ඉල්ලන් තමයි බෙල්ල වෙල්ලා ගන්න වෙන්නේ. ඒ එහෙම යුගයක් තිබුණා. එතකොට බලන්න මේ ඒ තුල ඒ වේගය තුල අපිව නිවනට යොමු කළා. එහෙම නැත්තම් විදර්ශනාවෙන් හරි දකින්න ඕන මට ධනයක් නැහැ, මට ස්වාමියෙක් නැහැ, මට ස්වාමි දියණියක් නැහැ, මට දරුවෝ කියලා කෙනෙක් නෑ, මගේ ශරීරයවත් මට අයිති නෑ. මේක ගුණකොඩ කියලා දකින්න ඕන. අන්න ඒව කුණු බක් කියන දාලා තමයි කල්පනා කරන්න වෙන්නේ. එහෙම නැත්තම් අර වයිට් එක්ක පැටලිච්ච අර චිත්ත වේගයේ පින්නතුනේ හරි බලවත්. අපි මොකද සකන්න වෙන්නේ? හාමුදුරුවොත් අපිට සර් කියලානේ කතා කරන්නේ. තේරෙනවනේ? එහෙම අය සමහර අය පාප උච්චාරණය කරලා තියෙනවා අපි ළඟ. මේ රටේ හිටපු ලොකුම ධනවතෙක් කැන්සර් එකක් හැදලා නැති වුණා. හිතේනකොට කියනවා අනේ හාමුදුරුවනේ අපි හාමුදුරුවරු ගණන් ගත්තේ නැහැ කිව්වා ඒ කාලේ. අපිට හාමුදුරුවරු සර් කියලා කතා කරේ. අපි ගියාම හාමුදුරුවරුන්ට සමානම පුටුවක් අපිටත් දුන්නා වාඩි වෙන්න. හාමුදුරුවරුත් අපිට ඕන විදියට අපි හැන්ඩල් කරන් හිටියේ. ඒ වුණාට දැන් අපි හාමුදුරුවනේ බෝගහ හරි ලස්සනයි, ධර්මය හරි ලස්සනයි, හාමුදුරුවරුත් හරි ලස්සනයි. වෙනදට වැඩිය මට මහ පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඉතින් ඒක එහෙම වර්තමාන මනුස්සයෙක් නෙමෙයි අර සෝහාන් මාර්ගඵලයට පත් වෙච්ච අනේ පිටසිටුමානන්ුත් කියනවා ලෙඩ ඇඳේ ඉද්දි කියනවා මේ සරුවත් මහරහතන් වහන්සේට ඇයි ඔබ වහන්සේ මේ වගේ බණ මීට කලින් මට කිව්වේ නැත්තේ කියලා. දැන් මේ හැමදාම බුදුබණ ඇහුණා, හැමදාම බුදුබණ කිව්වා. නමුත් එදා තමයි බණපදේ රසවත්. ඇයි එදා විශේෂයෙන් බණපදයක් කිව්වා නෙමෙයි, බණපදේ හොඳට හිතට වැදුනා. පින්නතුනේ ලෙඩක් දුකක් වෙලා ඉන්නකොට පින්නතුනේ වෙසක් කාඩ් එක මහා විහාර මන්දිරයක් වගේ පේනවා. ලෙඩක් දුකක් නැතුව බලය නිලය ඉහවහා ගිහිල්ලා තියෙනකොට මහා විහාර මන්දිරෙත් වෙසක් කාඩ් එකක් වගේ පේනවා. ඒකයි ස්වභාවය. අනේ අපි අපේ හිතට රැවටෙනවා නේද කියලා තේරුම් අරගෙන ඒ හිතේ තියෙන මමායනය දුරු කරන්න කටයුතු කරන්න ඕන. අවිද්‍යාව දුරු කරගන්න කටයුතු කරන්න ඕන. නුවණ තියෙන අය අනාගතේ දැකලා දැම්ම සංවර වෙනවා. දැම්ම දහම අවබෝධ කරගන්න. මේ ධර්මයේ පින්නතුනේ තරුණ කාලේ අවබෝධ කරගන්න තියෙන්නේ. අවබෝධ කරගත්තට පස්සේ ඕන තරම් ව්‍යාපාර කරන්න, කටයුතු කරන්න, අවාහ විවාහ කරගන්න, දරුමල්ලෝ හදන්න ඕන තරම්. හැබැයි අපායට යන්නේ අවබෝධ කරගන්න නැතුව හිටියොත් එහෙම සිතවිල්ලෙන් අන්තයකට ගිහිල්ලා අපායට යන්න පුළුවන්. අර මමෙක් නෑ කියන්නේ